සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි ඊයේ සහ පෙරේදා සවස් වරුවේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගය එහෙමත් නැත්නම් මේ ආනපාන සති සමාධියෙහි පිහිටන්නට උපකාර වන්නා වූ පිළිවෙත ප්‍රතිපත්තිය ප්‍රතිපදාව නිවැරදිව අහගත්තා දැනගත්තා තේරුම් ගත්තා. මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන හරය කරන්න ඕනකම තියෙන්නේ ක්‍රියාත්මක කරන්න ඕනකම තියෙන්නේ මේ ක්‍රියාවේ වේගයක් අලුතෙන් ඉපදෙන්නට එන අවස්ථාවේ ඒ ක්‍රියාවේ වේගය දැකලා දැනගෙන ඒ වේගයට අහු නොවි ඒ වේගය අල්ලා නොගෙන ඒ වේගය අර දිගටම ආවේගයක් වේදනාවක් විඥාන ශක්තියක් හැටියට වැඩි වර්ධනය වෙලා විඥාන ශක්තියට ආහාර ගෙන දෙන තත්වයටපත් නොකර අනුපස්සනා කිරීමයි. එම්නම් අලුතෙන් එපදින්නට එන වේගය නොඋපදවාම උපදින්නට පෙර නොඋපදවාම ප්‍රහාණය කර ඒක නිෂේධ කිරීමයි. ඒක අක්‍රිය කිරීමයි. ඉතින් ඒක නිසා මේ අනුපස්සනා කියන වචනේ හරියට තේරුම් නොගෙන මේ සතර අනුපස්සනාව කායකාය අනුපස්සනාව වේදනාසු වේදනා අනුපස්සනාව චිත්තේ චිත්ත අනුපස්සනාව ධම්මේසු ධම්ම අනුපස්සනාව වඩන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ ක්‍රියාවේ වේගයක් තියෙනවා. හොඳයි එහෙනම් කවුරුත් නැවතත් සාදුකාරයක් දෙන්න. දැන් මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ මුල පබ්බ 16ක්ම අපි මේ වන විට කායේ කාය අනුපස්සනාවේ පබ්බ 14කුත් වේදනාසු වේදනානුපස්සනාවේ පබ්බයකුත් චිත්තේ චිත්තානුපස්සනාවේ පබ්බයකුත් දැනගත්තා, අහගත්තා, තේරුම් ගත්තා. මේ 14 16 අවස්ථාවෙම කරන්නේ ඔය හිතට වර්තමාන වහතේ එන අර පටිච්ච වීම නිසා ඇතිවන වේගය අනුපස්සනා කිරීමයි. මේ අනුපස්සනා කරන්න ඕන එකම ක්‍රියාකාරකම ආනපාන සති සමාධියෙහි පිහිටා ක්‍රියා කිරීමයි. එතකොට ආනපාන සති සමාධියෙහි පිහිටා යම් කිසි කෙනෙක් වර්තමාන මොහොතට හිත තබල පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝව අසසති සතෝව පස්සසති කියන ආකාරයට ක්‍රියාත්මක වෙනවා නම්, ක්‍රියා කරනවා නම්, කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා තුළ කෙලෙස් අලුතෙන් ඇතුළට ගන්නෙ නැහැ. අලුතෙන් ඇතුළට එන්නට උත්සාහ කරන කෙලෙස් සියල්ලම ප්‍රහාණය කළා, ඉවත් කළා, ඇතුළට නොගෙන ඉන්න පුළුවන්. අර නූපන් කාමාශව, භවශව, අවිජ්ජාශව ඇතුළට ගන්නේ නැහැ. ඒ නිසා අතීතයේ උපන් කාමාශව, භවශව, අවිජ්ජාශවත් වඩා වර්ධනය වෙන්නේ නැහැ, ප්‍රහාණය වෙලා නැති වෙනවා මිසක. ඉතින් ඒක නිසා දැන් අපි හොඳටම කල්පනා කරගන්න ඕන මේ ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරනවා කියන එක ප්‍රායෝගිකව යම් කිසි කෙනෙක් කරනවා නම් තමන්ගේ හිතට අලුතෙන් ඔය කියන කිලුටු කෙලෙස් කුණු ගති අර වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කියන ඒවා අලුතෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වෙනුවට කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය ක්‍රියාත්මක කරනවා. එකත් ආන පාන, එකත් දෙපැත්ත. ඉතින් ඒ අනුව මේ මුල් ක්‍රියාකාරකම් අපි නිවැරදිව දැනගෙන තේරුම් අරගෙන නිවැරදිව ආනපාන සති සමාධියේ පිහිටා ක්‍රියා කරනකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ ධම්මේසු ධම්ම අනුපස්සනාවෙන් ඒ පබ්බෙන් පහෙන් කියපු දේ සිද්ධ වෙනවා. ඒක සිද්ධ කරන්න ඕන කමක් නැහැ, උත්සාහයක් දරන්න ඕන කමක් නැහැ. ඒවා සිද්ධ වෙන දේවල්. සිද්ධ කරගන්න ඕන දේ, උත්සාහයෙන් උනන්දුයෙන් කරගන්න ඕන දේ තමයි අවධානයෙන් ඉඳලා අර ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීම. ඒ නිසා මේ සිද්ධ වෙන දේ ධම්මේසු ධම්මානුපස්සනාවේදී පබ්බ පහක් පූර්ණය වෙනවා. පංචකාම නීවරණ ධර්ම කියන ඒවා නැති වෙලා යනවා. පංචස්කන්ධ උපාදානය හිතෙන් අත්හැරලා උපාදානය විතරක් නැති වෙනවා. ඒ වගේම ආයතන හැටියට මේ ඇහැ කන නාසය මෙතෙක් කල් ක්‍රියාත්මක වෙච්ච ඒවා ඉන්ද්‍රයන් හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ අනුව සත්පුජ්ජංග වැඩෙනවා. ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. මේ සියලු තැන්වලදී හොඳට කල්පනා කරගන්න ඕන මේ නිවන වසාගෙන මෙතෙක් කල් සිටිය මේ පැවැත්මට ඇද බැඳ ඈඳා තිබූ මේ බැමි තුන, මේ බැමි තුන උදුරා දානවා. මේ බැමි තුන උදුරා දමන්නටයි මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ මේ පබ්බ පහම උපකාර වෙන්නේ. එහෙමත් නැත්නම් තවත් වචනකින් කියතොත් භව උදුරා දමන්නට උපකාර වන්නා වූ බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම සම්පූර්ණ වීම තමා සිද්ධ වෙන්නේ. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා අස්කරන්නට උපකාරක ධර්මතා කීපයක් තියෙනවා. ඒ ධර්මතාවලට තමයි කිව්වේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලින් මුලම හතර තමා මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ සතර සතිපට්ඨානය හැටියට විග්‍රහ කළේ. නමුත් සතර සතිපට්ඨාන සූත්‍රයේ අවසන් වෙනකොට ඔය සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වෙන බව, ප්‍රායෝගිකවම ක්‍රියාත්මකවම පූර්ණය වෙලා විද්‍යා විමුක්තිය, චතුරාර්ය සත්‍ය, අර මේකේ ආරම්භයේදීම කියපු මගඵල අධිගමයටපත් වෙනවා. ඥායස්ස අධිගමාය, දුක දෝමනස්ස අත්තංගමාය, ඒ සියලු දේ, සියලු කරුණු සිද්ධ වෙනවා. ඒක නිසා ඒ සිද්ධ වෙන බව තමා විසින් දැනගත යුතුයි. තමාගේ හිත පිරිසිදු වෙන බව දැනගත යුතුයි. අර කුණු කිලුටු කෙලෙස් ගති ඇතුළට ගැනීම නවත්වන බව තමා විසින් ප්‍රත්‍යක්ෂව දැනගත යුතුයි. දැන් මෙතෙක් කල ඒ නොදන්නා කාලේ ප්‍රියයි මනාපයි මිහිරි කියලා බොහෝ විටම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනින් කියන දොරවල් හැමම ගත්තේ මේ ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටං කියන දේවල්. දැන් ඒ ආගන්තුකව මේ කෙලෙස් ඇතුල් වෙන්නේ නැහැ. ඒක එක පැත්තක්. ඒ වගේම අධ්‍යාත්මිකව ඇතුලාන්තයේ මෙතෙක්කල් අර රැඳිලා ගොඩ ගැහිලා තිබුණු අර මලකඩ තට්ටු තුන ඉවත් වෙන්නට පටන් ගන්නවා. ඒ අනුව අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. අර අජ්ජත්තාවා බහිද්ධාවා, අජ්ජත්ත බහිද්ධාවා දෙපැත්තම පිරිසිදු වෙනවා. දැන් මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ පළවෙනි එක තමා නීවරණ පබ්බය. මේ නීවරණ පබ්බේ කියන්නේ නිවන ආවරණය කරන කරුණු පහක් ප්‍රහාණය කළා, ඉවත් කළා. ඒ මෙතෙක් කල ඒ ආවරණය වී තිබුණු නිවන නිරාවරණය කරනවා. බුදුහාමුදුරුවෝ මේ කරුණු අනාවරණය කළා. දැන් අපි තමන්ගෙම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අධ්‍යාත්මිකවයි මේ නිවන වහගෙන ඉන්න, නිවන ආවරණය කරගෙන තියෙන මේ කරුණු පහම, මේ කියපු ගති පහම තියෙන්නේ. වෙන බාහිර ලෝකයක එහෙම තියෙන දේවල් නෙමෙයි. ඒ අනුව මේක මේ හොඳට කියවලා බලන්න. ඉද භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච පන. භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. පංචසු නීවරණේසු මේ නිවන ආවරණය කරන කරගෙන මෙතෙක් කල් තිබුණු කරුණු පහකින් මිදී නිදහස් වෙනවා. විහෙරති පළවෙනි එක, ඉද භික්කවේ භික්ඛු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. පළවෙනි එක, ඉද භික්ඛවේ භික්ඛු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් ඒ පුද්ගලයා හරියටම දන්නවා මේ කාමච්ඡන්දේ සකස් වෙන හැටි, මේ කාමච්ඡන්දේ සකස් වෙන හේතු. ඒ අනුව අසන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. පජානාති කියන්නේ නිවැරදිවම ඒ ක්‍රියාකාරීත්වය, සිදුවෙන ආකාරය සහ සිදුවෙන දේ දැන හඳුනා ගන්නවා. මෙතෙක්කල් අර මගඵල ලබන්නට ඉස්සෙල්ලා, මේ ආනපාන සති සමාධිය වඩන්නට ඉස්සෙල්ලා මෙහෙම මේ දෙපැත්තක් දැනගෙන හිටියේ නැහැ. දැන් ඒ දෙපැත්තම දන්නවා. මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ මේ ආනපාන සති සමාධිය වැඩිවෙන්නේ නැති නිසායි. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ නිසායි. දැන් ඒ ආනපාන සති සමාධිය වඩනකොට අර අජ්ජත්තං කාමච්ඡන්දෝති නත්ති පජානාති. ඒක අලුතෙන් උපදින්නේ නැති බව තමන් තේරුම් ගන්න. ඊට පස්සේ මේක වෙන්නේ පියවර තුනකින්. ඒ පියවර තුන මේක තන විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි පියවර යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස මෙතෙක්කල් දැන් උපදින්නේ නැති කාමච්ඡන්දය අලුතෙන් උපදින්නට එන වේලාව එන බව එන අවස්ථාව යථා පරිදි තංච පජානාති. අපේ හිතට ඒ නූපන් කාමච්ඡන්දයක් අලුතෙන් උපදින්නට එන අවස්ථාව නිවැරදිවම දැන් තේරුම් ගන්නවා දැනගන්නවා හඳුනා ගන්නවා. එහෙම තේරුම් ගත්තට පස්සේ යථාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති. ඒ කාමච්ඡන්දය ප්‍රහාණය කළ යුතුයි, එයින් මිදී නිදහස් විය යුතුයි කියලා නිවැරදිවම තේරුම් ගන්නවා දැනගන්නවා. ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බව පැහැදිලිව පජානාති කියන එකෙන් තේරුම් ගන්නවා. ඒ අනුව යථාච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ඒ අනුව යථා පරිදි ඒ කාමච්ඡන්දය අලුතෙන් උපදින්නට එන කාමච්ඡන්දය නොඋපදවාම ප්‍රහාණය කළාට පස්සේ ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් මේ ආයතනික රටාවක් සකස් වෙන්නේ මේ පහෙන්ම. මේ කාමච්ඡන්දය අපි නියම නිවැරදි ආකාරයට දැන නොගෙන ප්‍රහාණය නොකර ඒක හොඳයි ප්‍රියයි මනාපයි කියලා ඇතුළට ගත්ත නිසායි. නමුත් දැන් ඒක තියෙන වරද තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒ අලුතෙන් උපදින්නට එන කාමච්ඡන්දය වැරදි දෙයක් බව, කිලුටු දෙයක් බව, මලකඩ ගැට්ටුවක් බව තේරුම් අරගෙන ඒක යථා පරිදි ප්‍රහාණය කරලා අර ආයතික රටාව සකස් නොකර ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඕති තංච පජානාති. ඒ අනුව මේ කාමච්ඡන්දයෙන් මෙතෙක්කල් අපි මේ නිවනට විරුද්ධ වූ පැවැත්මට උපකාර වූ කාමච්ඡන්දය කියන ප්‍රියදේට ඇලීම කියන ගතියක් ආයතික රටාව හැටියට සකස් කරගෙන තිබුණා. දෙවෙනි එක සන්තංවා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. අර කාමච්ඡන්දේ වගේම ව්‍යාපාදය එක දෙවෙනි වේසය. පළවෙනි වේසය තමයි ප්‍රියදේට ඇලීම කියන කාමච්ඡන්දය. කාම ඉච්ඡ අන්ද වීම. දෙවෙනි එක ව්‍යාපාදය. ඒකම අනිප්පත්ත දෙවෙනි වේසය වැය වෙන පාදය. ඒකත් පියවර තුනකින්ම යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති පහනං හෝති තංච පජානාති. ඒ වගේම පහිනස්ස තංච පජානාති. මේ වගේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නිවන ආවරණය කරගත්ත මෙතෙක් අරගෙන තිබුණු මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහම අර ආනපාන සති සමාධියේ පිහිටා වැඩ කිරීමෙන් අලුතෙන් සකස් නොවන තත්වයට පත් වුණා. අල් මේක දිගටම අලුතෙන් සකස් කරගෙන දිගටම පවත්වාගෙන ආවා. මේක අර ගොත ගොතා බැමි හැටියට මේ ආයතනික රටාව සකස් කරගෙන පවත්වාගෙන ඇහිලා තියෙනවා. නමුත් දැන් ඒක වැරදි බව දැනගෙන ඒ නිවන ආවරණය කරන කරුණු පහ ක්‍රමානුකූලව මේක තිබුණේ අධ්‍යාත්මිකව. මේ පහේම තියෙන්නේ අජ්ජත්තං. අජ්ජත්තං කාමච්ඡන්ද, අජ්ජත්තං ව්‍යාපාද, අජ්ජත්තං තීන මිද්ද. ඒ සියලු දේ අජ්ජත්තයි. ඒ අජ්ජත්තිකව අධ්‍යාත්මිකව සමන් තුල මෙතෙක් තිබුණු ඒ ආයතනික රටාව සකස් වෙලා තිබුණේ මේක මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච කියන දේවල් අර මේ වැරදිසේ ආනපාන නොකිරීම නිසා වැරදිසේ ක්‍රියාකිරීම නිසා තීන සුචරිතෙහි නොයදී තීන දුෂ්චරිතය කිරීම නිසා හේතුඵල ධර්මයට වහා නොගලපා බලන්න බැරිවීම නිසා ණය විනයට සසඳා බලන්නට බැරිවීම නිසා තමා මේ කරුණු මේ පංචකාම නීවරණ ධර්මයන් සකස් වුණේ. දැන් ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කරනකොට ඒක ඉබේම වෙනවා. ඒක බලෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි, ඉබේම මේ ආයතනික රටාව වෙනස් වෙනවා. මේ අනුව මේ නිවන ආවරණය කරගත්ත කරගෙන මෙතෙක් කල මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ඒ ආකාරයට ඔය ඇට නහර වස් වැල් මේ ඇට නහර වැල් සියලු දේ අර කාමච්ඡන්දයට ගැලපෙන දේ අර එකට එක කරන්න තරහට ව්‍යාපාදයට ඒ වගේම තීන මිද්දේට උද්දච්චයට කුක්කුච්චයට විචිකිච්ඡතාවයට ගැලපෙන දේ මුළු ශරීර කූඩුවේම නහර වැල් ස්නායු ඇට මිදුළු සියලු දේ සකස් වෙලා තිබුණේ මෙතෙක් කල්. දැන් ඒවා ක්‍රමානුකූලව අනිත් පැත්තට පිරිසිදු වෙනවා. ඒ අනුව ඒවා පිළි නොගන්නා ආකාරයට මේ මුළු ශරීර කූඩුවම සකස් වෙනවා. මේ වගේ අවස්ථාවල යම් ආකාරයක කායික විහේසභාවක් එහෙම නැත්නම් වෙනස් වීමක් කායික වෙනසක් Tamanටම තේරුම් ගන්න පුළුවන්. මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච මෙතෙක්කල් අපි ඒවා ඉවසුවා, ඒවා සතුටෙන් පිළිගත්තා, ඒවා යහපත් දෙයක් හැටියට කල්පනා කළා, ඒවා අත්‍යවශ්‍ය දෙයක් හැටියට ඒ කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් ඔය තරහෙන් වෛරයෙන් විරුද්ධ දෙයට නොගැලපෙන දෙයට තරහයම මේ වගේ දේවල්. දැන් ඒවා කිසිසේත්ම ඒ ආකාරයට ගැලපෙන්නේ නැති බව දැනගෙන ඒවා බැහැර කරනවා. ඒවා ධර්මතාවයෙන්ම පිළිගන්නේ නැති තත්ත්වයට පත්වීම තමයි මෙතෙන්දි මේ ආයතනික රටාව වෙනස් වුණාම සිද්ධ වෙන්නේ. ඒක අර මෙතෙක්කල් අනුසෝතගාමී පුද්ගලයා දැන් ඔන්න පටිසෝතගාමී බවට පත් වෙනවා. ඉස්සෙල්ලා අර කාමච්ඡන්ද ව්‍යාපාදේ වගේ දේවල් බොහොම වටිනා දේ, හොඳ දේ, යහපත් දේ ඒවා නැතුවම බැරි දේ හැටියට තමයි අර විරුද්ධකාරයේ Tamanට විරුද්ධ මොකක් හරි වචනයක් ගියාම එකට එක කරන්න ඕන, එකට එක කියන්න ඕන, එකට එක පිළිගන්න ඕන. ඒ වගේම මේ ප්‍රිය මනාප වූ මිහිරි වූ දෙයට අල්ල ගන්න ඕන, උපාදානය කර ගන්න ඕන, ඇලෙන්න ඕන, ඒක දිගින් දිගටම පිනව පිනව ආස්වාදය කරන්න ඕනකම තිබුණේ. ඒ තත්වයන් සම්පූර්ණයෙන්ම දැන් මේ ඇට මිදුළු මස් නහර වැල් ඇට වලටම මේක මුල් බැහැලා ඒ තත්වයෙන් වෙනස් වෙලා අර ආයතික රටාව සහ මුලින්ම වෙනස් වෙනවා. ඒකයි වෙන්නේ. ඒක අර ආනපාන සති සමාධියේ පීඩා වඩනකොට මේ අපිට නොපෙනෙන වෙනස් වීමක් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ සිද්ධ වෙනවා. ඒක තමයි පළවෙනි වෙනස් වීම අවශ්‍යතාවය පිරිසිදු වීම. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඊගාවට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ කන්දපබ්බය සිද්ධ වෙනවා. දැන් මෙතෙක්කල් ඒ කාමච්ඡන්දය නිසා තීන මිද්ධාදී කොට ඇත්තා වූයේ පංචකාම නීවරණ ධර්ම නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම උපාදානය කරගත්තා. අල්ලල බදාගත්තා. මම කොට මගේ කොට පාත් ගන්න උත්සාහ කළා. දැන් ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡතා වලින් මිදී නිදහස් වීම නිසා දැන් ඒ පංචස්කන්ධයේ වටිනාකමක්, හරයක්, සාරයක්, අර්ථයක් නැති බව තේරුම් ගත්තා. ඒක තුන් ආකාරයකට තේරුම් ගන්නවා. ඒක මේක විග්‍රහ කරලා තියෙනවා. කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානකන්දේසු. ඉද භික්කවේ භික්ඛු ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්තංගමෝ. ඒක මේකේ ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස දැන් තේරෙන රූපය රූපය ලෙස තේරුම් ගන්නවා. මේ රූපය නිසා සමුදයක් බිහි වෙන බව තේරුම් ගන්නවා. ඒ බිහි වූ සමුදය අත්තංගමෝ අවසන් වෙලා යන බව තේරුම් ගන්නවා. මේවා පැවැත්ින්නේ නැහැ, නවතින්නේ නැහැ. අපිට කැමති දේ ඍෂි දේ උපාදානය කරගෙන නවත්ත ගන්න පවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. රූපයත් එහෙමයි, වේදනා සංඥා සංකාර විඥාන පහම එහෙමයි. ඒ නිසා ඒවා උපාදානය කරගන්න, අල්ලගන්න, බදාගන්න, පවත්ත ගන්න, ඍෂිසේ මනාපසේ අයිති කරගන්න, ගොඩ ගහගන්න, එකතු කරගන්න උත්සාහයක් දරන්නේ. ඒ අනුව මේ පංචස්කන්ධය තියෙනවා, පංචස්කන්ධය භාවිතා කරනවා උපාදානය කර ගැනීමෙන් සහ මුලින්ම නවතිනවා. ඒකට හේතු අර පංච නීවරණ ධර්මයේසු වෙනස් වීම, ආනපාන සත්‍ය සමාධියේ පිහිටා අර කටයුතු කිරීම. ඒ අනුව මේ පංචසු උපාදාන කන්දේසු වලින් මිදී නිදහස් වෙනවා. ඒක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර ටිකක් වැදගත්. මෙතෙන්දි තමා උඟක්ම අනිත් පැත්තට අර පටිසෝතගාමී තත්ත්වයට සහ මුලින්ම පත්වෙන අවස්ථාව, ඉන්ද්‍රිය ධර්ම මතුවෙන අවස්ථාව, බල ධර්ම මතුවෙන අවස්ථාව. පුනජ පරම්භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ජසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. ඒ කියන්නේ අධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා, බාහිර ආයතන 6ක් තියෙනවා. දැන් ඔය චක්ක ආයතනය රූප ආයතනය, සෝත ආයතනය ශබ්ද ආයතනය, ගාන ආයතනය ජීව ආයතනය, ගාන ආයතනය ගන්ධ ආයතනය, ජීව ආයතනය රස ආයතනය, කාය ආයතනය පොට්ටබ්බ ආයතනය, මන ආයතනය ධම්ම ආයතනය කියලා ආයතන අධ්‍යාත්මිකව ඇතුළාන්තේ 6ක් තියෙනවා. බාහිර ලෝකේ බාහිරව 6ක් තියෙනවා. මේ 12 පිළිබඳව නිවැරදිව තේරුම් ගන්නවා. ඒ තේරුම් අරගෙන ඒ අනුව කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ජසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. කොහොමද මේවා මේ ආයතන ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ කියන එක ඔන්න ඊගාවට විග්‍රහ කරනවා. දැන් මෙතන මේ පටිච්චසමුප්පාද විග්‍රහය නැවත වෙන වචන වලින් පටිච්චසමුප්පාද විග්‍රහයම විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්ඛු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදූපයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. දැන් ඒ පුද්ගලයා හොඳටම දන්නවා මේක ක්‍රියාකාරීත්වය. පළවෙනි එක චක්කුංච පජානාති. චක්කු නෙමේ චක්කුංච, රූප නෙමේ රූපේච්ච. ඒ වගේම යංච තදූපයන් පටිච්ච, තදූපයන් පටිච්ච. මේක අර පටිච්ච වීම නිසා තමා උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. දැන් ඒ පුද්ගලයා මේ අලුතෙන් තත්වයකට, ඒ වේගයකට, වේදනාවකට, විඥාන ශක්තියක් අලුතෙන් උපදින සියලු කරුණු දන්නවා. තංච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. මේක අපි මෙතෙක්කල් නැති අලුත් සංයෝජනයක් අලුතෙන් උපදින්නට එන හේතුව නිවැරදිව ඒ පුද්ගලයා දන්නවා. ඒක තමා යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. මේ උපදින්නට එන සංයෝජන යථා පරිදි ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළ හැකි, ප්‍රහාණය කරන්නට මාර්ගයක් තියෙනවා කියන එක හෝති තංච පජානාති. ඒ අනුව යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ඒ අනුව මේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති අර සංයෝජන උපදින්නට එන මේ සංයෝජන සකස් වෙන හැටි, මේ බැම් සංයෝජන කියන්නේ බැමි, මේ සසරට ඇඳා තබන බැමි හයක් තමා මෙතන තියෙන්නේ. අර චක්කු සංයෝජන, සෝත සංයෝජන, ඝාන සංයෝජන, ජීවා කාය මනෝ සංයෝජන හය. ඒ අනුව මේක එකින් එකම එකින් එකම මේ සංයෝජන වලින් සහ මුලින්ම මිදී නිදහස් වෙන්න දන්නවා. මිදී නිදහස් වුණාම අර ආයතනක තත්වය නැති වෙලා අන්න ආයතින් අනුප්පාදෝ හෝති තංච පජාන. දැන් ආයතන නැහැ. ඉතින්ලා මේවා ආයතන අහක යන කුණු එකතු කරගන්නා තැන් හැටියට තමයි මේ චක්කුසෝත ගාන ජීවා කාය මනෝහය මෙතෙක්කල් පෘථග්ජන පුද්ගලයා පාවිච්චි කළේ. දැන් මේවා අහක යන කුණු බව දැනගත්තා, මේක නිසා තමයි දුක් වෙන්න කියන බව දැනගත්තා, මේක තමයි සසර ගමනට මේ රිය ගමනට බැඳුනේ දැනගත්තා. ඒ නිසා මේ රිය ගමනට බැඳෙන බැමි සියලු දේ සකස් වූ හැටි සකස් වෙන හැටි දැනගෙන ඒක මිදී නිදහස් වෙන්නට හොඳටම දැනගෙන ඒක මිදී නිදහස් වෙලා මේ සංයෝජන ප්‍රහාණය කරලා යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ. මේ සංයෝජන ප්‍රහාණය කරාම වෙන්නේ මොකද? අර ආයතින් අනුපාදෝ. මං කියන්නේ අර ආයතනික රටාවක් සකස් වෙනවා කියලා. මේ හොඳටම තේරුම් ගන්න ඕන, ওই බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුල අපිට තේරුනේ නැතුවට මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ආකාරයට මේ ආයතනික රටාවක් සකස් වෙලා තියෙනවා. ওই නහර ඇටවල මස් පින් මේ සියලු ඇට මිදුළු ඒ දේවල් වලට ගැළපෙන ආකාරයට තමයි මේ මුළු අතීත සියලු කාලවල වල සකස් වෙලා තිබුණේ. දැන් ඒවා වෙනස් වෙනවා, අනිත් පැත්තට හැරෙනවා. මේක මේ චක්කුසෝත ගාන ජීවා කාය මනෝ හයේදිම මේ විදිහට මේ ආයතන තත්වයෙන් ඉන්ද්‍රිය තත්වයට පරිවර්තනය වෙනවා. ඒක තමාර අනුසෝත ගාමී පටිසෝත ගාමී තත්වයට පත්වීම. මේක දැන් හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕන. අර රතන සූත්‍රයේ මේක බොහොම පැහැදිලිව විග්‍රහ කළ තියෙන කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දෝ නිබ්බන්ති දීරා යතායම් පදීපෝ කියන මේ උපමාවක් උදාහරණයකුත් සහිතව. එනිසා මේ ආයතික රටාව අර ආයතික සංවරයෙන් සහ මුලින්ම අර ආයතන හැටියට අහක යන කුණු එකතු කරගන්නා තැන් හැටියට මෙතෙක් ක්‍රියාත්මක වුණාට දැන් අර ඉන්ද්‍රයන් හැටියට පෙරලා තෝරලා බේරලා පිරිසිදු කරලා යහපත් දේ පමණක් භාවිතයට පාවිච්චියට ගන්නා තත්වයට පත් වෙනවා. එතකොට අර ආයතික රටාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරෙනවා. මේ සිද්ධිදාමය සිද්ධ වෙන්නේ ඔය ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කරනකොට තම තමන්ගෙම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ සිදුවෙන වෙනස්කම් මේවා. නැතුව වෙන කොහොම බාහිර ලෝකෙ මේවා දකින්නත් බෑ. මේක වෙන බව තමන් දකින්න ඕනේ. ඒකයි පජානාති. මේ හැම තැනකම තියෙනවා පජානාති. ඒ වුණාට ඒ අනුව දැන් ඇහෙන් රූපයක් දැක්ක තරමට ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කනෙන් ශබ්දයක් ඇහුව තරමට ඒක උපාදානය කරන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, මනින්නේ නැහැ. ඒ වගේ තමයි ඇහැ කන නාසය දිව කය මන හයම මෙහෙම ඇලීම ගැටීම මුලාව නැති වුණාම අර ඉන්ද්‍රිය සංවරය දැන් තියෙන්නේ. ආයතන නෙමෙයි ඉන්ද්‍රිය සංවරයක්. ඒ නිසා ඉන්ද්‍රිය හයම සංවර සංගුතෝ විහෙරති කියන தත්වය අර උදේ තිබ්බ සබ්බාසම සූත්‍රයේ ඉන්ද්‍රිය සංවර සංගුතෝ ඒකමයි මෙතනදි සිද්ධ වෙන්නේ. මේ සියලු දේවල් වලදී වෙන්නේ මේ ඇහැ කන ආසය දිව කය මන මෙතෙක්කල් ක්‍රියාත්මක වූ අර ක්‍රියාකාරකම් වලින් වෙන් වෙලා ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව කය මන තියෙනවා. ඒවා ක්‍රියාකාරීත්වය දැන් අර සංකාර කරන්න නෙමෙයි, දැන් ක්‍රියාසිත් පාත්තන. දැන් ආනපාන සති සමාධියේ ප්‍රායෝගිකව පිහිටියාම වෙන්නේ තීනි සුචරිතයෙහි යෙදිලා අර ක්‍රියාකාරකම් කරනවා, සංකාර කිරීම නවත්තනවා, අර අහක යන කුණු එකතු කිරීම නවත්තනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව මේ ඇහැ කන නාසය දිව කය මන කියන හයම ඉන්ද්‍රයන් හයක් බවට පත් වෙලා මේ නිවනට උපකාර වන්නා වූ මේ මගඵල ලබන්නට සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට අවශ්‍ය වන ඉන්ද්‍රයන් හය පහ ඔන්න දැන් මේ ඇහැ කණනාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වුණහම ආයතන ධර්මයන් නැති වුණහම අන්න එතෙන්දි තමාර සද්දා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති සමාධි පඤ්ඤා කියන පංච ඉන්ද්‍රිය පංච බල මතුවෙන්නේ පූර්ණ වෙන්නේ. ඒ අනුව දැන් ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනවා, බල ධර්ම ක්‍රියාත්මක වෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් දැන් යම් කිසි වැදගත් තැනකට ඇවිල්ලා තියෙන තත්වයකට පත් වෙනවා. ඒ අනුව දිගටම ආනපාන සති සමාධියේ කටයුතු කරනකොට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට ඊට පස්සේ ඊගාව පියවර තමා බොජ්ජංග ධර්ම පූර්ණය වීම, සත්ත බොජ්ජංග පූර්ණය වීම. දැන් මේකේ දැන් උදේ ගිරිමා මේ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේදී මේකම කිව්වා. පළවෙනි එක තමයි සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියන්නේ වෙන එකක් නෙමෙයි, ආනපාන සති සමාධියේ පිහිටා ප්‍රායෝගිකව ක්‍රියා කිරීමමයි සති සම්බොජ්ජංගම් භාවේති කියන්නේ. ඒ අනුව ඉද භික්කවේ භික්කු සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අසන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මේක තමා තුළින් තමාම තේරුම් ගන්න ඕන. අර යථාවාදී තථාකාරී ලෙස ඇතිදේ ඇති හැටියට දැන් මෙතෙක් කල් මේ ඇති දෙයක් නෙමේ නැති දෙයක් පවත්වන්න බැරි දෙයක් අපි අස්වාභාවික දෙයක් සකස් කරන්න උත්සාහ කළා අර ආනපාන සතිය වඩන් නැති කාල. නමුත් දැන් ආනපාන සති සමාධිය වඩන කාලේ අර ක්‍රියාවේ වේගයෙන් අර වේගයක් ආවේගයක් වේදනාවක් විඥාන ශක්තියක් අලුත් දෙයක් අනවශ්‍ය දෙයක් අලුතෙන් උපදවන්නේ නැති නිසා ඇති දේ ඇති හැටියට දකිනවා, ඒ නැති දේ නැති හැටියට දකිනවා. යථාවාදී තථාකාරී ලෙස, තථාවාදී යථාකාරී ලෙස. ඒ අනුව මේ සති සම්බොජ්ජංගය වඩනකොට අර ධම්ම විචය සම්බොජ්ජංගය ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරෙනවා, ධම්ම විචය සම්බොජ්ජංගය අවබෝධ වෙනවා. ධම්ම විචය සම්බොජ්ජංගය අර සන්තං අසන්තං ඇති ආකාරයට යථාවාදී ලෙස දකිනකොට විරිය සම්බොජ්ජංගය වැඩෙනවා. ඒකත් අර දෙපැත්ත අත්ති නත්ති තේරුම් ගත්තාම විරිය සම්බොජ්ජංගය නිසා පීති සම්බොජ්ජංගය ඇති වෙනවා. අර මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ නිවනට උපකාර වන දේවල් මේ ධ්‍යාන ආර්ය ධ්‍යාන ලැබෙනවා. ඊළඟට පස්සදී සම්බොජ්ජංගය, මේ පස්සදී සැහැල්ලු බව කායික මේ පස්සදී චිත්ත පස්සදී දෙකම ලැබෙනවා පස්සදී සම්බොජ්ජංගයෙන්. ඒ අනුව සම්මා සමාධියට පත්වෙන සමාධි සම්බොජ්ජංගය වැඩෙනවා. ඒ අනුව උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. දැන් ඕනම දෙයක් අර නොඇලී නොගැටි මුලා නොවී උපේක්ඛාසිතක් එහෙම නැත්නම් සංකාර උපේක්ඛා ඥානය පූර්ණය වෙන තත්වයට පත්වෙනවා උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වෙනකොට. ඒ අනුව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ උපේක්ඛාසිතක් පාත්ත ගන්න සංකාර උපේක්ඛා ඥානය ලබන්න පුළුවන් වෙනවා. මේ වන විට සම්මා ඥාන සම්මා විමුක්ති ලැබෙනවා. ඒ අනුව මේ නිවනේ අර රාග බව, ద్వේෂ බව, මෝහ බව හිතෙන් හොඳටම උදුරා දමන්නට පුළුවන් තත්වයකට පුද්ගලයා පත් වෙනවා. දැන් අර ආයතික රටාව සහ මුලින්ම වෙනස් වෙලා දැන් අර ප්‍රිය දේට ඇලෙනවා කියන කාමච්ඡන්දය, අප්‍රිය දේට ගැටෙනවා කියන ද්වේෂය, වෛරය, අර සියලු දේවල් වලින් මේ නොගැලපෙන තත්වය නිසා ධර්මතාවයෙන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන තත්වයට පුද්ගලයා පත් වෙනවා. ඊට පස්සේ අයි කවුරුවත් බලෙන් පැටවන්න ආවත් මේ ප්‍රිය දෙයට ඇලීම එකට ඇලෙන්න එකට ගැටෙන්න එකට මුලා වෙන්න එකට අර පංචකාම නිවරණ ධර්මයන් ආයි සකස් කරන්න බෑ සකස් වෙන්නේ නෑ ඒකයි මේ පටිසෝතගාමී වෙනවා කියන එකේ තේරුම ඒ අනුව සත්පුජ්ජංග පූර්ණ වුණාම ඇත්ත වශයෙන්ම නිවන ඒ වන විට සියලුම දේවල් සිද්ධ වෙලා ඉවරයි ඉතුරු තියෙන්නේ එකයි මේ චතුරාර්ය සත්‍ය අර සච්චිකාතබ්බංච සච්චින් කරෝති කියන එක ඊළඟට තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ ඉතිරි ජීවිත කාලය මේ ආකාරයට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ආනපාන සති සමාධියෙන් ගත කිරීමයි ඒ අනුව චතුරාර්ය සත්‍ය පූර්ණ වෙලා සත්‍ය මේ පබ්බය විග්‍රහ කරලා තියෙනවා මේ සත්‍ය පබ්බය විග්‍රහ කිරීමේදී බුදුහාමුදුරුව මේ විග්‍රහ කරලා තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය එහෙමම විග්‍රහ කරලා ඒ මේ සත්‍ය පබ්බේ සත්‍ය හතරම විග්‍රහ කරලා තියෙනවා අයන් දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධගාමී පටිපදා සත්‍ය හතරම විග්‍රහ කරලා තියෙනවා මේ අනුව චතුසු අරිය සත්‍යේසු පූර්ණ වෙනවා දැන් අර පළවෙනි අවස්ථාවේ දසනේන සම්පන්න වෙන අවස්ථාවේදී මේ චතුරාර්ය සත්‍ය අම්මාකාරයකට තේරුම් ගත්තා මෙතෙන්දි චතුරාර්ය සත්‍ය අර මග අරහත් ඵල සම්පූර්ණ වෙලා ඒ චතුරාර්ය සත්‍ය පූර්ණ වෙනවා ඒ අනුව දැන් මේ දුක්ඛ නිද්දේශය මේකේ තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා වදාර දුක්ඛ අරිය සත්‍යයමයි අයි වෙන මොකක්වත් වචනයක්වත් අඩු නැහැ හැබැයි ඊට වඩා මේක විග්‍රහයක් කරලා තියෙනවා අර දුක්ඛ අරිය සත්‍ය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙන ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණ ව්‍යාපි දුක්ඛ මරණම්පි දුක්ඛ මෙතන මේ ව්‍යාප්තිපි කියන එකට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේක විග්‍රහ වෙනස් කරලා වෙනස් කරාට ඒක එකමයි ඒක විග්‍රහයක් විතරයි ඒ අනුව මේ සත්‍ය නිද්දේශේ කතමෝච භික්කවේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස මේ ඔක්කොම එකින් එක අරගෙන අර්ථ ධර්ම නිරුක්තියක් දිහට විග්‍රහයක් විස්තරයක් උපායාස මොකද්ද දුක්ඛ සංපයෝගෝ දුක්ඛ මොකද්ද විප්පයෝගෝ දුක්ඛ මොකද්ද මේ යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛ මොකද්ද මේ ආදී වශයෙන් මේ දුක්ඛ අරිය සත්‍ය විග්‍රහයක් කරලා තියෙනවා වචනෙන් වචනෙම එකයි මේ දුක්ඛ අරිය සත්‍ය ඊට පස්සේ සමුදය නිද්දේශය සමුදය සත්‍ය නිද්දේශයත් විග්‍රහ කරලා තියෙනවා ඊට පස්සේ නිරෝධ සත්‍ය නිද්දේශයත් නිරෝධගාමී පටිපදාවත් විග්‍රහ කරලා තියෙනවා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයට වඩා බොහොම ගැඹුරින් විග්‍රහ සහිතව විස්තර සහිතව දැන් මෙතෙන්දි මේ සමුදය සත්‍ය නිද්දේශේ අපිට හොඳට බලා ගන්න පුළුවන් කාරණාවක් තියෙනවා මේ සමුදය උපදින්නේ කොහොමද කියන එක ඔය ඊගාව පිටේ තියෙනවා මෙතන මේ සමුදය උපදින්නේ සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති තත්ත නිවිසමානා නිවියති එතකොට මේ සමුදය උපදින්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති මේ චක්කු ඇහෙන් දකින ප්‍රිය රූපයක් පිළිබඳව තණ්හාවක් ඇති වෙන්නේ එතනදිමයි ඒ අනුව කිංච ලෝකේ ප්‍රිය රූපං චක්කු ලෝකේ ප්‍රිය රූපං සෝත ලෝකේ ගාන ලෝකේ ජීවා ලෝකේ ප්‍රිය රූපං කාය ලෝකේ මනෝ ලෝකේ අර ඇහැ කන නාසය දිව කය මන හයෙන්මයි මේ ලෝක කියන්නේ අඳුර මේ කාමච්ඡන්දේ කියන්නේ අඳුර ඒක උපදින් ඒකමයි රූප ලෝකේ සද්ද ලෝකේ ගන්ධ ලෝකේ රස ලෝකේ පොට්ටබ් ලෝකේ ධම්ම ලෝකේ හැටියට බාහිර වශයෙන් උපදින්නේ. ඒ අනුව අලුතෙන් අර චචක්ක සූත්‍රයේ තියෙන ආකාරයටම විඥාන ලෝකේ, සෝත විඥාන ලෝකේ, ඊට පස්සේ චක්කු සම්පස්ස ලෝකේ, ඊට පස්සේ චක්කු සම්පස්ස වේදනා ලෝකේ, ඊට පස්සේ මේ සියලු දේ මේ 36 ආකාරයේ චචක්ක සූත්‍රයේ තියෙන මෙතන මේක වෙනම ආකාරයක ලෝක හැටියට. ලෝක කියන්නේ අඳුර. මේ අඳුරු 36ක් හැටියට, අතන තියෙන කාය 36ක් හැටියට ක්‍රියාකාරකම්, මෙතන තියෙන ලෝක 36ක් හැටියට මේ ලෝකේ සකස් වෙලා හැදිලා ඒ ලෝකේ අතරමං වෙනවා. මේක මේ සමුදය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ ඔය ලෝක අඳුර. ඒ අනුව මේ ඇහැ කන නාසය දිවකය මනහයට තමා ඔය හයවරක් හය 36 හැටියට මේ අඳුර මේ පැවැත්ම පාත්වගෙන මේ අන්ධ වෙන බව මේ කාමච්ඡන්දය ව්‍යාපාදයේ තීනමිද උද්දච්ච මේක. ඉතින් ඒක නිසා මේක මේ සමුදේ සත්‍ය නැවතත් විග්‍රහ වෙන්නේ අර මේ පැවැත්ම පවත්වගෙන යන්නට උපකාර වන්නා වූ මේ අඳුර කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද උද්දච්ච කුච්ච අර අතීතයේ මේ උපදවුණ හැටිමයි. ඊට පස්සේ නිරෝධ සත්‍යයේදී ඒක අනිපැත්ත විග්‍රහ කරනවා. එතනම ඒ දේමයි අනිපැත්තට විග්‍රහ කරන්නේ. සාකෝ පණේ සහ භික්කවේ තණ්හා කත්ත පහ්‍යමානා පහ්‍යති, කත්ත නිරුජ්ජමානා නිරුජ්ජති, යන් ලෝකේ පිය රූපං සාතු ලෝකං එත්තේසා තණ්හා පහ්‍යමානා පහ්‍යති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. මේකේ අර තිපරි වට්ටේ තියෙනවා, එත්තේසං උපජ්ජමානා උපජ්ජති, පහ්‍යමානා පහ්‍යති, නිරුජ්ජමානා නිරුජ්ජති. අර සමුදේ සත්‍යයේ තියෙන්නේ උපජ්ජමානා උපජ්ජති, පහ්‍යමානා පහ්‍යති එතන නෑ. එතන තියෙන්නේ නිවිසමානා. ඒක අපි අල්ලගෙන ඒකෙන් යම් ආකාරයක සුවයක් ලබනවා. ඒකයි නිවිසමානා කිව්වේ. නමුත් මෙතන තියෙන්නේ නිරුජ්ජමානා. මෙතන තියෙන්නේ පහ්‍යමානා. ඒක ප්‍රහාණය කළාම, ඒක නිරුජ්ජ කළාම, නිරෝධ කළාම අපි ඒකේ රෝධ ගන්නෑ. අපි ඒක අර පිනවා පිනවා, බිඳවා බිඳවා, මැන මැන රෝධ ගැහිමයි නවත්තන්නේ. මෙතන ආයිසරයක් අර වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව නැවතත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සනාවේ මේ නිරෝධ සත්‍ය තියෙන්නෙම අර චක්කු ලෝකේ, සෝත ලෝකේ, ගාන ලෝකේ, ජීවහා ලෝකේ, අර චක්කු සම්පස්සල මේ 36 ආකාර චචක්ක සූත්‍රයේ තියෙන 36 ආකාරය නැවත නිරෝධ කරන එක. සමුදය සත්‍ය තියෙන්නේ මේ ඒ 36 ආකාර වූ චචක්ක සූත්‍රයේ තියෙන මේ වේගයන් විඥාන ශක්තියින් අලුතෙන් උපදින හැටි පෙන්වන්න. ඒ 36ම නොඋපදවා නිරුද්ධ කරන්න, එහෙම නැත්නම් නිරෝධ කරන්න ඒකෙ මිදී නිදහස් වෙන ක්‍රමය තමයි නිරෝධ සත්‍ය විග්‍රහ කරලා තියෙන්නේ. ඊට පස්සේ මග්ග සත්‍ය නිද්දේශයේ තියෙන්නේ මේ සම්මා අංග 8, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සහ මුලින්ම මේ මත, එහෙම නැත්නම් මේ මත් වීම සහ මුලින්ම ප්‍රතිපදාවක් හැටියට, පිළිවෙතක් හැටියට මේ මතෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය එක මහාචත්තාරිසක සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන ආකාරයටම මෙතනත් විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා එකින් එක එකින් එකම සම්මාදිට්ඨි පුබ්බංගමා, සම්මාදිට්ඨි ඉඳන් සම්මා සතිය, සම්මා වායාමේ ඉඳගෙන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සමාධි වෙනකම් විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව මේ සත්‍ය නිද්දේශේ හතරම චාටුරාර්ය සත්‍යම විග්‍රහ කරලා ඊට පස්සේ මේ ආනපාන සති සමාධිය වැඩිීමේදී සිටින ප්‍රතිඵල තමයි මේක. මේ ඔය චතුරාර්ය සත්‍ය, සත්බුද්ධංග, ඉන්ද්‍රිය ධර්ම, ආයතන පබ්බේ සියලු තැන විග්‍රහ කරලා තියෙනවා. කරන්න ඕන දේ එකයි, ඉතුරු සියලු දේ තමන් තේරුම් ගන්න ඕන. මේවා සිද්ධ වෙනවා ඉබේ. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවයක්. ඒ අනුව බුදුහාමුදුරුව මේ මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ නැවතත් අර කාල නිර්ණය කරලා නැවතත් ප්‍රතිඵල අවසාන වශයෙන් ඒකායනු අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිදේවානං සමතික්කුමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය අද්දං චත්තාරෝ සතිපට්ඨානයි කියලා විග්‍රහ කරලා අවසන් කළා. ඉතින් ඒක නිසා මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය තමා නිවනට පහසුම සරල එකම මාර්ගය, ඒකායන මාර්ගය. මේක තේරුම් අරගෙන කරන්න ඕන වැඩේ තියෙන්නේ එකයි. මේක අර ඊළඟට එන ဒုတိය කුණ්ඩලීය සූත්‍රයේ ඊළඟ පිටට එහා පැත්තේ තියෙනවා කුණ්ඩලීය සූත්‍රය කියලා සූත්‍රයක්. මේ කුණ්ඩලීය සූත්‍රෙත් ඒ වගේම ඊගාවට එන ဒုတိය බික්කු සූත්‍රෙත් මේ කතාව ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මොකද්ද මේ කුණ්ඩලීය සූත්‍රයේ තියෙන මේ කුණ්ඩලීය සූත්‍රය ඔක්කොම අපි විග්‍රහ කරලා නැහැ. මුලින්නම් අකට මේ වැදගත් කොටස විතරයි තියෙන්නේ. මේ කුණ්ඩලීය කියලා මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් ඇහිලා ප්‍රශ්න කළා. ප්‍රශ්න කළාම මේක බවං පන ගෝතමෝ කිමානි සංසෝ විහෙරති. මේ ආනපාන සති සමාධිය වඩනකොට මොකද්ද ලැබෙන ආනිසංස කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා අවසාන ඵලය විජ්ජා විමුක්ති ඵලානිසංසෝකෝ කුණ්ඩලීය තථාගතෝ විහෙරති. මොකද වෙන්නේ විද්‍යා විමුක්තිය විද්‍යා විමුක්ති ඵලය ගැන අරහත් ඵලය ප්‍රඥා විමුක්තිය තමා අවසාන ඵලය කියලා බුදුහාමුදුරුවෝ කුණ්ඩලීයට කිව්වා. ඊට පස්සේ කතමේ පන බෝගෝතමෝ ධම්මා භාවිතා බහුලීකතා විද්‍යා විමුක්තිය පරිම. කොහොමද මේ මොන ආකාරයටද කොයි ආකාරයටද මේ විද්‍යා විමුක්තිය පූර්ණ වෙන්නේ කියලා කුණ්ඩලීය ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා සත්තකෝ කුණ්ඩලීය බොජ්ජංගා භාවිතා බහුලීකතා විද්‍යා විමුක්තිය පරිපූර්ණතු. මේ විද්‍යා විමුක්තිය පරිපූර්ණ වෙන්නේ සත්ත බොජ්ජංගය බහුලව භාවිතා කිරීමෙන් දිගටම නොකඩවා භාවිතා කිරීමෙන් කියලා. එකම කුණ්ඩලීය නැවත ප්‍රශ්නයක් ඇහුවා. මේ ආපහු යන්නේ කතමේ පන බෝගෝතම ධම්මා භාවිතා බහුලී කතා සත්තබොජ්ජංගේ පරිපූර්ණට. මේ සත්තබොජ්ජංගේ පරිපූර්ණ වෙන්නේ මොකක් වඩනකොටද, කොහොමද, මොකද්ද කරන්න ඕන දේ කියලා ඇහුවා. එතෙන්දී බුදුහාමුදුරුවෝ කිව්වා චත්තාරෝකෝ කුණ්ඩලීය සතිපට්ඨාන භාවිතා බහුලී කතා සත්තබොජ්ජංගේ පරිපූර්ණති කියලා. ඊට පස්සේ නැවත කුණ්ඩලීය ප්‍රශ්නයක් ඇහුවා කතමේ පන බෝගෝතම ධම්මා භාවිතා මොන ධර්මයක් භාවිතා කිරීමෙන්ද බහුලව භාවිතා කිරීමෙන්ද චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති. එගමන බුදුහාමුදුරුවෝ තීනිකෝ කුණ්ඩලීය සුචරිතානි භාවිතානි බහුලී කතානි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණ. දැන් මෙතන බුදුහාමුදුරුවෝ ආනාපාන සති සමාධිය වෙනුවට වෙන එකක් ඉදිරිපත් කළේ. මොකද්ද මේක? තීනි සුචරිතානි භාවිතානි බහුලීගතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්තු. ඊට පස්සේ කුණ්ඩලීය ඇහුවා මොකද්ද මේ තීනි සුචරිතය? කතමේ පන බෝගෝතම කොහොමද මේ තීනි සුචරිතය මොනවා වැඩිමෙන්ද අම්මා භාවිතා බහුලීගතා තීනි සුචරිතානේ පරිපූර්ණෙන්තු. ඒගමන බුදුහාමුදුරුවෝ කිව්වා ඉන්ද්‍රිය සංවර සංවරෝකෝ කුණ්ඩලීය භාවිතෝ බහුලීකතෝ තීනි සුචරිතයනි පරිපූර්ණෙන්ති. දැන් ආනපාන සති සමාධිය වැඩිමෙනුත් තීනි සුචරිතයයි පූර්ණ වෙන්නේ. ආනපාන සති සමාධිය වැඩිමෙන් ඉන්ද්‍රිය ධර්මයි පූර්ණ වෙන්නේ. නමුත් මෙතෙන්දී මේ ඉන්ද්‍රිය ධර්ම සහ තීනි සුචරිතය විග්‍රහ කරලා මේ ආනපාන සති සමාධිය වඩන හැටි ඊට වඩා බොහොම සරල විදිහට බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. ඊළඟට කුණ්ඩලීය ඇහුවා කතං භාවිතෝච කුන් මේ ඇහුවා එකට බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා කතං භාවිතෝච කුණ්ඩලීය ඉන්ද්‍රිය සංවරෝ කතං බහුලී කතෝ තීනි සුචරිතානි පරිපූර්ණතු. කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා තීනි සුචරිතය පරිපූර්ණය වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් කුණ්ඩලීයෙන් අහලා ඒකට උත්තරෙත් දෙනවා. ඉද කුණ්ඩලීය බික්කු චක්කුණා රූපං දිස්වා මනාපං නාබිජ්ජති නාබිහංසති න රාගං ජනේති. තස්ස තිතෝච කායෝ හෝති තිතං චිත්තං අජ්ජත්තං සුසන්තිතං සුයිමුත්තං. දැන් මෙතන වෙන වචන තුනක් විග්‍රහ කරන්න. මොකද්ද? චක්කුණා රූපන් දිස්වා මනාපං. අපි ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ රූපයක් දැක්කහම ඒකට අපි ඇලෙනවා. දැන් අපි ඒකට නාබිජ්ජති නොඇලි නාබිහංසති. ඒ දිගේ රවුන් නොගහ රෝද නොගහ න රාගං ජනේති. අලුතෙන් රාගයක් නොඋපදවා ඉන්නවනම් ඒක තමා අර ආනපාන සති සමාධියේ ප්‍රායෝගික වඩනවා කියන්නේ, ඉන්ද්‍රිය සංවරයේ ප්‍රායෝගික වඩනවා කියන්නේ, තීනසු චරිතේ හැසිරෙනවා කියන්නේ අර නාබිජ්ජති නාබිහංසති න රාගං ජනේති. ඒ අනුව තස්ස තිතෝච කායෝ හෝති. අන්න නැවතත් අර කායය අර වේගයේ ක්‍රියාවේ වේගයේ ආවේගයේ වේදනාව සම්පූර්ණම තස්ස තිතෝච කායෝ හෝති තිතං චිත්තං අජ්ජත්තං සුසන්තිතං සුවිමුත්තං. ඒ අනුව අතුලාන්තය අධ්‍යාත්මය අර පංචකාම නීවරණ ධර්මවලින් තොර වෙලා පිරිසිදු බවට පත් වෙනවා. ඒ එකක්. දැන් මෙතන තියෙන චක්කුණා රූපන් දිස්වා මනාපං. ඊට පස්සේ දෙවෙනි පැත්ත චක්කුණා, දෙවෙනි පැත්ත චක්කුණා කෝ පනේච රූපන් දිස්වා අමනාපං. අර මනාප ප්‍රිය බවට ඇලීම පළවෙනි එක. ඊට පස්සේ ඇහෙන් රූපයක් දැකලා දිස්වා අමනාපං. අර ගැටීම වෛරය දෙවෙනි වේශය තරහ ක්‍රෝධය නොගැලපෙන නොපෑහෙන බව තමා මෙතන අමනාපං. න මංකු හෝති අපපතිත්ත චිත්තෝ අදීන මානසෝ අභ්‍යාපන්න චේතසෝ තස්ස. ඒකට අපි නොඇලී නොගැටී අදීන මනසක් ඇති නොකර නොමැන, ඒවගේම අභ්‍යාපන්න චේතසෝ ව්‍යාපාදි චිත්තයක් ඇති නොකර එකෙන් මිදී නිදහස් වෙලා ඒක ඉවසලා තස්ස ටිතෝච්ච කායෝ හෝති ටිතං චිත්තං අජ්ජත්තං සුසන්ටිටං සුවිමුත්තං. දැන් අර මනාප විග්‍රහ කළා චක්කු ඉන්ද්‍රයට, අමනාප විග්‍රහ කළා චක්කු ඉන්ද්‍රයට. තුන්වෙනි අවස්ථාවේ යතෝචෝ යතෝකෝ කුණ්ඩලිය බිකුණෝ චක්කුණා රූපන් දිස්වා මනාප අමනාපු. දැන් මෙතන අර මේ ප්‍රියවේදනාව සුඛවේදනාව දුක්වේදනාව අදුක්කම වේදනාව. දැන් මෙතන අර අදුකම අසුක වේදනාව වෙනුවට මෙතන තියෙන්නේ මනාප අමනාපේසු. මේ තුන් දෙකම එකතු කළා. මනාප ඉස්සෙල්ලා කිව්වා, අමනාප දෙවෙනි වරට කිව්වා. මෙතන තියෙන මනාප අමනාපේසු තුන්. අර සුඛ දුක්ඛ අදුක්කම අසුක වගේම මෙතනත් මේ කුණ්ඩලී සූත්‍රයේ තියෙන වෙන වචන තුනක්. හැබැයි දෙකේම තියෙන්නේ එකම ධර්මතාවය. ඒ අනුව මේ ඇහෙන් ඇහැට මනාප අමනාප මනාප අමනාප රූපයක් අහම ක්‍රියාත්මක කරන. ඊට පස්සේ සෝතේන සද්දං ගානේන ගන්ධං ජීවහා රසං කාය පොට්ටබ්බ මන සම්මේ. මේ ආකාරයට මේ තීනි සුචරිතය ඉන්ද්‍රිය හයටමයි, ඉන්ද්‍රිය හයමයි මේ සංවර කරගන්න ඕනේ. ආනපාන සති සමාධියෙත් ඒකමයි. අර ඒකමනේ අර ආනපාන සති සමාධිය කිව්වේ පරිමුඛං සතින් උපට්ඨ පෙට්වා සතෝ ආස සති සතෝ පස්සේ කිව්වේ. පරිමුඛං කිව්වේ අර මුඛ හයට. මේ දුර්වල හය තමයි මේ ඉන්ද්‍රිය හය, මේ ආයතන හය. ඉතින් ඒක නිසා පරිමුඛං සතින් උපට්ඨ පෙට්වා කිව්වේ මේ ඉන්ද්‍රිය හයමයි. මේකම ඒ කියන්නේ බුදුහාමුදුරුව වෙන වෙන සූත්‍රවලදී එක එක සූත්‍රවලදී එක එක ආකාරයකට මේක විග්‍රහ කරලා තියෙනවා. නමුත් මේ කොහේ කිව්වත් මේ ආනපාන සතිය හිටියත් තීන සුචරිතයේ හිටියත් ඉන්ද්‍රිය සංවරයේ හිටියත් සීල සමාධි ප්‍රඥා තුනේ හිටියත් වෙන්න ඕන මේ එකම දේ. මොකද්ද? මේ ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය සහ ආජීවක පාරිශුද්ධ ආයතික සංවරය. ඒ හතරම තමයි සතර සංවරය. ඒ අනුවම තමයි සිඳ වෙන්නේ, සංසුන් වෙන්නේ, සම්මා කියන සත්වයට පත් වෙන්නේ. මේ කුණ්ඩලිය සූත්‍රයේ දිගටම කියන්නේ මේ ආකාරයටම මේ නිවන් මඟ විවෘත වෙන ආකාරයට. එතකොට එකම ධර්මයේ මොකද්ද මේ කියන මේ තීනි සුචරිතය ආනාපාන සතියෙහි පීඩා කටයුතු කිරීමයි. මේ කතාව ඊළඟට ඔය 40 වෙනි පිටේ තියෙනවා ද්විතීය භික්ඛු සූත්‍රය කියලා. මේ සූත්‍රේ නම් ඉතාමත්ම පැහැදිලිව බුදුහාමුදුරුවෝ මේ ද්විතීය භික්ඛු සූත්‍රයේත් අපි කොටසක් විතරයි මේකේ සටහන් කළ සඳහන් කළා තියෙන්නේ. ද්විතීය භික්ඛු සූත්‍රයේ තවත් ඉස්සරහට මේ කොටස් තිබුණා, ඒවා අයින් කළා. ප්‍රශ්නයක් අහනවා, කතමෝච භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණතු. මේ භික්ඛූන්ට මග වඩන බව ක්‍රය කරන්නට අප කැපලා කටයුතු කරන පුද්ගලයෝ භික්ඛු උපාසක උපාසිකා මහණමේන සිවණක් පිරිසගෙන්ම ප්‍රශ්නයක් අහනවා, කතමෝච භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණතු. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා, චත්තාරෝ ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මේ පරිපූර්ණතු. සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වේ ධම්මේ පරිපූර්ණතු. මේ කොහොමද කියලා අහලා ඊට පස්සේ පිළිතුරු දෙනවා, ආනාපානසති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණන්ති. එවනම් දැන් පැහැදිලිව පේනවා ආනාපාන සති සමාධි තමා එකම ධර්මය අපි භාවිතා කළ යුතු. ඒක බහුලව භාවිතා කරනකොට නිවැරදිව තේරුම් අරගෙන මේ ආනාපාන සති සමාධියේ පිහිටියොත් සතර සතිපට්ඨානයම පරිපූර්ණය වෙනවා. චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලී කතා. එතකොට අර ආනාපාන සති සමාධියේ පිහිටනකොට චත්තාරෝ සතිපට්ඨානය පූර්ණ වෙනවා. නැවතත් දිගටින් දිගින් දිගටම ආනාපාන සති සමාධියේ මේ පූර්ණ වෙනකොට සතර සතිපට්ඨානය පූර්ණ වෙනකොට සත්තබොජ්ජංගේ පරිපූර්ණතු. සත්තබොජ්ජංගා භාවිතා බහුලී කතා විද්‍යා විමුක්තින් පරිපූර්ණතු. ඒවා වෙනවා. ඒවා කරගන්න ඕනේ නැහැ, බලයක් නැහැ ඒවට. ඒවා කෙරෙන්න ඕනේ නැහැ, ඒවා ඉබේ කෙරෙනවා. නමුත් කරන්න ඕන එකයි එකම එක තමා ආනාපාන සති සමාධිය නිවැරදි ආකාරයට තේරුම් අරගෙන ඒ නිවැරදි ආකාරයට ආනාපාන සති සමාධියේ පීඩා කටයුතු කිරීම. මෙතනත් අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සමාධිය විග්‍රහ කරපු ආකාරයමයි. ඉද භික්කවේ භික්කු අරඤ්ඤගතෝවා පළවෙනි එක, රුකමූලගතෝවා දෙවෙනි එක, ශුඤ්ඤාගාරගතෝවා තුන්වෙනි එක, නිසීදති පල්ලංකං ආභුජිත්වා හතරවෙනි එක, උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පස්වෙනි එක, සෝ සතෝ ආස සති සතෝ පසති. ඒ අනුව අර දිගටම මේ සතර සතිපට්ඨාන මේ ආනාපාන සති සමාධිය මේකෙදි විග්‍රහ කරලා තියෙනවා දිගටම. ඒ අනුව ඒවං භාවිතෝකෝ භික්කවේ ආනාපාන සති සමාධින් ඒවං බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණ වෙලා සත්තබොධ්ජංග පූර්ණ වෙලා අර විද්‍යා විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පූර්ණ වෙලා සම්මා විමුක්ති ඥාන දර්ශනය ලැබලා මගඵල පූර්ණ වෙනා කියන එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ආනාපාන සති සමාධිය කියන එක මේ හුලං ඇදලා පිට කරලා හුලං හුස්ම වායෝ කසිනයි මේකයි කලව කරගත්තට පස්සේ අද මිනිස්සු හුලං ඇදලා පිට කරලා ආනාපාන සති සමාධියේ පිහිටන්නට කටයුතු කළාට එක්ක බඩ පිම්බීම හැකිලිම අරගෙන හෝ වෙනත් කසින භාවනාවක් පිරියම් කිරීමෙන් හෝ මේ ආනාපාන සති සමාධියේ තියෙන පරමාර්ථ ධර්මයන් පූර්ණය වෙන්නේ නැහැ. කෙලෙස් මුල් උදුරා දමන්නට උපකාර වෙන්නේ නැහැ. කෙලෙස් මුල් తాවකාලිකව යටපත් වෙන්නට පමණක් නම් ඔය උලං ඇදීම පිට කිරීමත් උපකාර වෙනවා. ඒ නිසා මේක හොඳට මේ වෙනස තේරුම් ගත්තනම් මේ ආනාපාන සති සමාධිය කිව්වේ ඔය හුලං ඇදීම පිට කිරීම නෙමෙයි. ඒක ආනාපාන භාවනාව. ඒක ප්‍රාණයාම ආනාපාන භාවනාව. ඒකෙත් තියෙන ආනාපාන. නමුත් මෙතන තියෙනවා ආනාපාන සති සමාධි භාවනාව. මේක සති හේතුඵල ධර්මයට බහගලපා බලා අර සතිමා ආතාපි සම්පජානෝ විනය ලෝකේ අභිජ්ජා දෝමනසන් තියෙනවා නම් විතරයි සති සමාධියක් වෙන්නේ. එමනනම් සති සම්පජඤ්ඤ වෙන්නේ නැහැ. සම්පජානකාරී හොති වෙන්න බෑ. ඒකයි වෙනස. දැන් චක්කු චක්කුංච නොවේ. චක්කු චක්කුන් නොවේ, චක්කු චක්කුංච නොවේ. චක්කු කියන්නේ ඇහැ. තේරුණාද? මේ ඇහැ තියෙන්දුවන. ඇහෙන් යම් අර පටිච්ච වුණහම පටිච්ච වෙන්න යනකොට වේගයක් අලුතෙන් උපදිනවා මත් වෙලා. ඒක නිසා තමයි චක්කුංච පටිච්ච රූපේච්ච උනේ. මේක තමයි මේ මාගදී භාෂාවේ ඔය බස්වහර මේක තේරුම් ගන්න හොඳටම. මේ සිතේ රෝද ගන්නවා, රවුම් ගන්නවා, වේගයක් උපදිනවා, ආවේගයක් උපදිනවා කියන එක තමයි අර ඡයන්න කියන වචනෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන තුනක්ම එකතු වෙනවා ඡයනු. චක්කුංච පටිච්ච රූපේච්ච. ඒ තුනම එකතු වුණේ නැත්නම් තින්නම් සංගති පස්සෝ වෙන්නේ නැහැ. ඒ ගති තුනක් එකට උපදිනවා. එහෙන් රූපයක් දැක්ක තරමට පටිච්ච වෙන්නේ නැහැ. වේගයක් උපදින්නේ නැහැ. මත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ එහෙන් දැක්ක රූපය නිසා එක ප්‍රියයි මනාපයි කියලා අර ඔය සමුදය විග්‍රහයේ මේක පැහැදිලිව තියෙනවා. මේ සමුදය විග්‍රහයේ, සමුදය සත්‍ය විග්‍රහයේ මේක මේ තණ්හාවක් ඇති වෙන ආකාරය හොඳට පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. සමුදය සත්‍ය විග්‍රහය බලන්න. සමුදය සත්‍ය විග්‍රහයේ තියෙනවා මෙන්න මෙහෙම. සාකෝ පණීතං, සාකෝ පණීසා භික්කවේ තණ්හා කත්ත උපජමාන උපජ්ජති. කොහොමද? යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජමාන උපජ්ජති තත්ත එත්ත නිවිසමානා නිවේති. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජමාන උපජ්ජති එත්තේසා නිවිසෝ. මේ චක්කු ලෝකේ, මේක සෝත ලෝකේ, ගාන ලෝකේ, ජීවා ලෝකේ, කාය ලෝකේ, මනෝ ලෝකේ, මේ හයෙන් මිසක්, මේ ආයතන හයෙන් මිසක් මේ ලෝකයක් අඳුරක් උපදින්නේ නැහැ. ඒක සාත රූපං පිය රූපං. මේ ප්‍රිය වූ, මනාප වූ, මිහිරි වූ දේ ඇහෙන් දැක්කහම මත්වීමක් ඇති වෙනවා. මත්වීම ඇති වෙලා යම් ආකාරයක වේගයක් ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා, ආවේගයක්, චිත්තාවයක් ඇති වෙලා විඥාන ශක්තියක් උපදිනවා. ඒ විඥාන ශක්තිය ඉපදීම තමයි උපජ්ජමානා උපජ්ජති. ඒක තණ්හා තැනක හා වෙනවා. එතන හා වීමට, හේතු වීමට, අල්ලා ගැනීමට, උපාදානය කර ගැනීමට කැමැත්තක් ඇති වෙනවා කියන එක තමයි මේ සමුදය සම්බන්ධතාවයක් උපත ලබනවා කියන එකේ තේරුම. ඒ අනුව මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් අසංවර අසංමුත වූ ඇහැකණනාසේ දිය තමා මේ සම්බන්ධතාවය අලුතෙන් උපද්දවන්නේ. මේ වේගය අලුතෙන් උපද්දවන්නේ. මේ වේදනාව අලුතෙන් උපද්දවන්නේ. ඉතින් ඒක නිසා අපි ඒ වේගය උපද්දවන්නේ නැත්නම් ඒක තමා අර සමුදය නිරෝධය. ඒක තමා නිරෝධ සත්‍යේ නැවතත් ඒකමයි මේ චක්කු සෝතගාන ලෝකේ මේ 36 ආකාරයම නැවත මේ නිරෝධ සත්‍යයේ ඒකම අනිපැත්තට විග්‍රහ කරලා තියෙනවා. ඒක තමයි මේ චක්කුංච පටිච්ච රූපේච කියන එකයි. චක්කු රූප විඥාන ඒවා වෙන මේක. ඒක වෙන එකක්. මේ ච කියන වචනින් තමයි මේක මේ වේගය වේදනාව විඥාන ශක්තිය පෙන්වලා තියෙන්නේ. ඔව් නාමකාය සහ රූපකාය අජ්ජත් බහිද්ද කියන්න පුළුවන්. දැන් ඒක තමයි මම කියන ආයතනික රටාව සකස් කරලා තියෙනවා. මේකට ගැළපෙන විදිහට දැන් අපි සකස් කරගෙන හදාගෙන තියෙනවා. තේරුණාද? ඒ ඒ අර කාමච්ඡන්දයට ගැළපෙන විදිහට අපේ ඇටවස් ඇටවැල් මහරවැල් සියලු දේ ඒක පිළිගන්න සකස් කරගෙන තියෙනවා. දැන් අර මේ ආනපාන සති සමාධිය මේක භාවනා කරගෙන භාවිතා කරගෙන යනකොට අපි අර ඇටවල් ඇටවල් මස් නැහැර සියලු දේ ඒක ප්‍රතික්ෂේප කරන විදිහට පටිසෝතගාමී වෙනවා. ඉස්සෙල්ලා ඒක අනුසෝතගාමී. දැන් අපි ඒවා සතුටෙන්මයි පිළිගන්නේ. අර පංචස්කන්ධය උපාදානය කරගන්නේ ප්‍රිය බව මනාපම. ඒක වටිනා බවක් හරයක් සාරවත් බවක් තියෙනවා කියනමයි දකින්නේ. දැන් ඒක අනිත් පැත්ත ගැහුවාම ඒක නිස්සාරත්වය, අසාරත්වය, ඒක අනාත්මය, ඒක ප්‍රතික්ෂේප කරනවා ඉබේම. අර ශක්තියම ඒ ශක්තියමයි අලුතෙන් ගෙනියන්නේ. වෙන කිසිම ශක්තියක් මෙතන නැහැ. ඒ ශක්තිය උපද්දවන්නේම තමන්මයි. ඒක ගතියක් හැටියට යනවා. ඒක නගති වුණොත් දැන් අංගුත්තර නිකායේ තියෙනවා ගති සූත්‍ර 9ක් කියලා අවසාන වශයෙන් නගති සූත්‍ර. ඔය දුගති, විගති, අගති, නගති, සුගති, මේව ආවිගති, අනගති මේව සූත්‍ර 9ක් තියෙනවා. අන්තිමට කියලා තියෙනවා න ගති සූත්‍ර. නිවන න ගති සූත්‍ර. කිසිම ගතියක් නැහැ. ගත්ත දෙයක් කිසි දෙයක් ශේෂයක්වත් නැහැ. ගන්නෙත් නැහැ, ගත්තෙත් නැහැ, ගත්තේව ඇත්තෙත් නැහැ, උපාදානයකුත් නැහැ. ගති කියන්නේ මේ ගත්තේව. එකතු කරගත්තේව, අයිති කරගත්තේව, උපාදානය කරගත්තා, අල්ලගත්තේව, ගොඩ ගහගත්තේව, එකතු කරගත්තේව, බදාගත්තේව, මේ සියලු දේ ගති. ගතියට ඇහිලා දැන් බලු ගතිය, හරක් ගතිය, නයි ගතිය, නපුරු ගතිය, දේවි ගතිය, බ්‍රහ්ම ගතිය, මනුසු ගතිය, සියලු දේ ගති. ඒවා සුගති දුගති කියලා දෙකකට බෙදලා තියෙනවා. ඔක්කොම ගති. ගතියක් නැත්නම් නිවන නගති. හැබැයි ගති සකස් වෙන්නේ කොහොමද? අන්න ඒකයි වැඩි. ගති කියන ඒවා ඉබේ සකස් වෙන්නේ නැහැ. රාගතිය, දේශගතිය, මෝහගතිය සකස් වෙන්නේ කොහොමද? මොකද්ද මුල? මොකද්ද ඈ ඈ රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් උපදින නිසා. බීජ බව කියන්නේ මොකද්ද? බීජ. එතකොට අර රාග බව නැත්නම් රාගගතිය නැහැ. රාග බවට තව නමක් කියනවා. රාග අනුසය, තණ්හා අනුසය. ද්වේෂ බවට තව නමක් කියනවා පටිඝ අනුසය. මෝහ බවට තව නමක් කියනවා අවිජ්ජා අනුසය. ගතියට ආයි තව නමක් කියනවා. අර රාග ගතියට කියනවා අර අනුසය, ආසය. ඒවා ආසය හැටියට ගියාම ඔක්කොම ඇතුළට ගියාම මේ ඔක්කොම එකයි. අර වෙන වෙනමයි ගන්නෙ. හැබැයි ඇතුළට ගියාම ඔක්කොම එකයි. ඒවා එකට පැහිලා, එකට ආශය වෙලා, එකට ක්‍රියාත්මක වෙලා වේගයක් හැටියට අලුතෙන් පිට දානවා. අර දැන් වෙද මහත්තයා අර කසාය හැලියට අර ලුබුලු නෙල්ලි වෙන වෙනම දාන්නේ. හැබැයි එක කලයටයි දාන්නේ අර පෙරණ තිබුණු අර ලුබුලු නෙල්ලි පැහුණු කලයටම. දැන් එකටම පැහෙනවා වගේ වැඩක් වෙන්නේ මේ ඇතුළෙදි ආසය හැටියට. හැබැයි වෙනම අරලුබුල්ලු නෙල්ලි තිබුණේවා. අරලුබුල්ලු නෙල්ලි අලුතෙන් වෙනම දැම්මා වගේ තමයි අර තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය එනවා. දැන් අර අරලුබුල්ලු නෙල්ලි අලුතෙන් නොදන්නවා නම් අර අනුසය න අනුසයති කරනවා. එතකොට ආයි පැහෙන්නේ දෙයක් නැහැ. ඒක පැහිලා ඉවර වෙනවා වෙලාවකට. ඒක පැහිලා ඉවර වෙලා ඒක ඊට පස්සේ අක්‍රිය වෙනවා. ඒ නිසා අපි දැනගත යුත්තේ මේ අපි වර්තමාන මොහොතේ අලුතෙන් ඔය බව, ඔය අනුසය සකස් කරනවා. කොයි වෙලාවෙද හදන්නේ? වර්තමාන මොහොතේ. ඒකනේ අර වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොතදී අපිට එත්තේ සං උපජ්ජමානා උපජ්ජති, එත්තේ සං පහියමානා පහියති, එත්තේ සං නිරුජ්ජමානා වෙන කොයි වෙලාවකවත් බෑ. විනාඩි පහක්කට අපිට තරහ ගිල විනාඩි පහක් ගියොත් ඉවරයි තරහ. දැන් අර පටික බව ඒ ගතියක් වුණා. ඒක ඉවර සකස් වුණාට පස්සේ ආයි අපිට ආපහු ගන්න බෑ. ඒව දැන් අතුලට ගිහිල්ලා ගති වෙලා තැන්පත් වෙලා ඒව දැන් මුල් බෑගෙන නැවත ආයි අනුසය හැටියටම එනවා. ඒක නැහැ. වර්තමාන මොහොතට හිත පවත්වාගෙන ඔය අතීත ගති සියලු දේ වර්තමාන මොහොතේ කොහෙන් හරි අලුතෙන් එනවා. එන වෙලාවේ අපි අයින් කළොත් අර වර්තමානයේ හිත පවත්වාගෙන අතීතේ ඕන එකක් ආවට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි වර්තමානේ ගන්න නැහැනේ, භව සකස් කරන්නේ නැහැනේ. භව සකස් කරන්නේ වර්තමාන මොහොතේ. භව අත්තරින්න ඕනේ කොහෙද? වර්තමාන මොහොතේ. එතකොට අර ගති තිබුණාට අපිට කමන්න. සම්පූර්ණ එකටම සම්බන්ධ වෙච්චක්. මේක සලායතන එකක්මයි. දැන් මං උදාහරණයක් කිව්වනේ, අර ඔන්න අපි පාරේ යනකොට බඩේ එකක් බදින සුවඳක් අර කොහේ හරි කඩේක බදිනවා. මේක එන්නේ නාස් රැල්ලට. අපේ ආයතන හයටම මේක එක මොහොතක් යනකොට කටට කෙල උරනවා. මනසට මනින්දියට දැන් අර වඩේකේ රූපය, සද්දය, පාට, වර්ණ, ගඳ ඔක්කොම එනවද නැද්ද? ඔය පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සියලු දේ නාම රූප වඩේ කියන නමත් එනවා. රූපයත් එනවා, රසත් එනවා, සද්දයත් එනවා, දිවට කෙලත් තුනෙනවා. ඔක්කොම තියෙනවා. අපිට ආයි මේක දැන් ඕක තමයි පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අවිද්‍යාවෙන් සිද්ධ වෙන්නේ. ඒක ස්වභාවයක්. ඒ එන එක අපිට කීයටවත් අපේ නාහේ වහලවත් ඕක නතර කරන්න බෑ. අපි මේක අර යථාවාදී තථාකාරී ලෙස මේක දැනගන්න ඕන. ඒක එහෙම එකක් තියෙනවා. ඒක ලෝකෙට අයිතිය. අපි ඒක උපාදානීය කරගත්තොත් විතරයි අපි පංචස්කන්ධය උපාදානීය කරගන්නේ. ඒක අපි යථා පරිදි තේරුම් අරගෙන ඒකට නොඇලී නොගැටී මුලා නොවී, ඒ කියන්නේ නොඇලී නොගැටී මුදා නොවී කියන්නේ අපි පිනවා පිනවා විඳවා විඳවා මැන මැන කටයුතු නොකිරීම. ඔන්න තුන. ඔය තුන තමයි දැනුම් ගන්න ඕන. අපි අරකෙන් පිනවා පිනවා කටයුතු කරගම අපි වඩේ හොයන්න යනවා. කඩේ යනවා. බඩේ අමාරු හදා ගන්නවා. උපාදානය කර ගන්නවා. වඩේ අයිතිකාරය බවට, වඩේ ජාතිකය බවට පත් වෙනවා. ඒකයි වෙන්නේ. ඔව් මත් වෙනවා. ඒ ඔක්කොම දැනෙනවා. ඕජා කියන්නේත් ඒ ඕජස්ම දැනෙනවා. ඒක කෙල උනනවා කියන්නේ ඕජස් තමයි. පුළුවන් පුළුවන්. නෑ නෑ. ඒ රූපය, ඒ සුවඳ, ඒ ගඳ වඩේක බව අපි දැන හඳුනා ගැනීම පජානාති. ඒක වරදක් නෑ. හරිද? මේක දැන හඳුනා ගන්නම ඕන. ඒක අර මන මන අර පිනවා පිනවා අර විනවා විනවා කටයුතු කිරීමයි වැරද්ද. ඒකයි රෝධ ගැහිම. මේක මේ බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරු තේන ඔන්න ඔතනයි. ඔය තුනයි තේරුම් ගන්න ඕනේ. මොකද්ද? අර ප්‍රියනම් පිනවා පිනවා ඒක නැවත නැවත අලුත් ගන්න අතින් ගන්න. අර දුක්නම් විඳවා විඳවා අලුතෙන් හාර හාර ඒකට ඇලිනවා. අර මට විරුද්ධව වචනයක් කිව්වා. නැවත නැවත ඕක හාර 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 විඳවනවා. වේදනාවක් විඳව. ඒ වගේම මනිනවා. ඒක අයෝනිසෝ මනසිකාරය. එතකොට පිනවා පිනවා විඳවා විඳවා මැන මැන කැටයුතු කිරීම අයෝනිසෝ මනසිකාරය. ඒකෙන් මිදි නිදහස් වීම ඒක නිවැරදිව දැනගෙන ඒකට නොගැටී මුලා නොවී රෝධ නොගහ කටයුතු කිරීම යෝනිසෝ මනසිකාරය. ඒක ඇත්ත ඇති හැටියට දැක ගන්න ඕනේ. ඒක ස්වභාවික තත්වයක්. ඒ සුවඳ තියෙනවා. ඒ රස තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒකයි අත්ති කිව්වේ අනත්ති කිව්වේ ඒකයි. අත්ති කිව්වේ ඒකයි. ඇති බව ඒක ලෝකේ ධර්මතාවයක්. අපි ඒකට මේ වැරදිසේ අස්වාභාවිකසේ විකෘතිසේ අපි ඒවා අල්ලල බදාගෙන අයිති කරගෙන උපාදානය කරගෙන අපේ සන්තකයේ වසඟයේ පවත්වන්න නවත්තන්න නිච්චසේ ඍෂිසේ මනාපසේ පවත්වන්න හදනවා නවත්තන්න හදනවා. ඒකයි වරද. ඒක දැන් ඒ වඩේකේ සුවඳ ආව ගමන් විනාඩි පහකින් ඒක නැති වෙලා යනවද යන්න? නැති වෙලත් යනවා. ඒකනේ අර කිව්වේ වය ධම්මා සමුදය ධම්මා වය ධම්මා. ඒක ධර්මතාවය. ඔව් ඒක හෙට සත්තට්ඨාන කුසල සූත්‍රය හෙට නෙමෙයි අනිද්දා කියනකොට ඒක තේරෙයි. විඥානය කියන්නේ ඒ මනීන්ද්‍රියට යම් ආකාරයක කිලුටු කරන්න අඳුරු කරන්න ආහාර දෙන එකක් විඥානය. විඥානයේ නියම නිවැරදි ස්වરૂපය අර පෙරණ පෙරහංකඩය පෙරණ තත්වයෙන් වෙනස් වෙලා gediya පිටින් එකතු කරගන්න හදන්නේ විඥානය. පෙරන්නේ නැහැ දැන්. දැන් පෙරෙන්නේ නැහැ. විඥානය හදන්නේ ඒක ආහාරය හැටියට විඥාන ආහාර හැටියට ගන්න. තේරුණාද? මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා නම් ওই විඥානයේ තියෙන කුණු කිලුටු දෙය ගන්නෙ නැහැ. අතුලට පෙරලා අයින් කරනවා. යහපත් දෙයක් හොඳ දෙයක් පිරිසිදු දෙයක් තියෙනවා නම් විතරක් ගන්නවා. ඒක සිංහල වචනයක් මාගදී වචනයක් නෙමෙයි. එහෙම එකක් නැහැ. සිත කියලා මාගදී වචනයක් නැහැ. මේක මේ අපි ඔක්කොම කලවම් කරගෙන සිංහලයි මාගදී සංස්කෘතයි ඔක්කොම දැන් කැඳ හැලිය වගේ කලවම් තියෙනවා. ඔව් දැන් මේ අපේ ඇඟිල්ලේ කට්ටක් ඇනුනොත් රිදෙන්නේ ඇඟිල්ල නෙමෙයි. කොහෙද රිදෙන්නේ? හිත. මනසට අර වේදනාව තේරෙන්නේ. අපි හිතන් අපි දැන් හිතමු ඔන්න දැන් අපි පාරක යනවා කරුවලේ අඳුරේ අපි දන්නේ මොකෙක් හරි පොඩ්ඩක් කටුවක් ඇනුනා වගේ දැනීමක් ආවා. අපි දන්නේ නැහැ මොකද්ද මේ වුනේ කියලා. අපි හිතුවා පොඩි නිදිගුම්ම ගහක කටුවක් ඇනුනා කියලා. අපි ගියා. දැන් අපිට වේගයක්වත් වේදනාවක්වත් මොකක්වත් නැහැ. කවුරු හරි පස්සෙන් එන මිනිහා කිව්වොත් අන්න නයා ගැහුවේ. අන්න කොහටද දැන් අර වේදනාව වේගය දැම්මේ? අර මනසට. අන්න දැන් එතෙන්දිම සීය නැතිව වැටෙනවා. එතකොටයි මනසට ආවේ. දැන් ඔය නිදිගුම්ම ගැටුවක් ගන්නවා කියලා තව සමහරට දවස් ගානක් අර විස ගිහිල්ලා ඔක්කොම මේ වෙනකන් හිටියත් අමාරුවක් අපහසුවක් නැහැ. නමුත් අර එක පාට කිව්වොත් ඔන්න නයා ගැහුවේ කියලා. අන්න මනසට වේගය ආවා. මනින්දිය තක් ගාලා එක පාට කිලුට වෙනවා. අන්න දැන් හිතන්න පටන් ගන්නවා. රෝද ගන්න පටන් ගන්නවා. මනින්න පටන් ගන්නවා. ඔව් එක පාට යනවා. ඔව් මේ දෙකටම ආයිති නැහැ. අපි ඒක ඥානමත්තාය. අපි ඒක ඒ මාත්‍රෙන් අපි මනින්න ඕනේ. මේකෙන් මේ විනවීම පිනවීම මැනීම තමයි අපි ඥානමත්තාය වලින් අයින් වන්නේ. පටිසත්පන්තාය කරන්නේ. ප්‍රඥාව ඊටත් එහා. ප්‍රඥාව කියන්නේ ඒක පහදා ඉවත් කිරීම. පඤ්ඤා කියන වචෙන් තේරුමම වැරදි කුණු ගොඩවල් පහදා ඉවත් කිරීමයි පඤ්ඤා. පඤ්ඤා උදපාදි කියන්නේ ඒකයි. දැන් චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි ගාව. එහෙම නැත්නම් දැන් මේක වැඩේ කරනකොට චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අවිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්. මේ එකම දේ පිරිසිදු කරගෙන පිරිසිදු කරගෙන යන පියවර හතක්. ඔය බුදුහාමුදුරන්ට විතරක් අදාළ නැහැ ඕක. ඕක කවුරු නිවන් දැක්කත් ඔය චක්කුකරණී ඥානකරණී උපසමාය අවිඤ්ඤාය එන්න ඕන. නැතුව බුදුහාමුදුරන්ට විතරක් අදහන්න නැහැ. අභිඥාය වෙන්නම ඕන. අභිඥාය වෙන්න ඉස්සෙල්ලා උපසමාය වෙන්නම ඕන. උපසමාය වෙන්න ඉස්සෙල්ලා අර ඥානමත්තාය ඥානකරණී වෙන්නම ඕන. ඊට ඉස්සෙල්ලා චක්කුකරණී වෙන්නම ඕන. ධම්මස පහදෙන්නම ඕන. ඔව් ඔව් ඥානමත්තාය මුල්ම අවදී. දැන් මේ අභිඥාය කියන්නේ ඊට වඩා හුඟක් ඉහළයි. අභිඥාය කියන්නේ නිවනට ඔන්න මෙන්න කියලා. එතෙන්ට මහිල්ලව. ඒක දෙපැත්තම තියෙනවා. මේක හොඳ නරක දෙපැත්තම දුවතාවේ තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දෙකම වෙන් කරලා දකින්න පුළුවන් තත්ත්වය තමයි ඥානමත්තා. ඔකේ ඔය අර 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 ඔය චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානයි නිබ්බානයි තමයි නිබ්බිදා. නිබ්බිදා කියන එක තමයි නිබ්බානයි. සංවත්තති කියන එක තමයි අර නිරෝධගාමී ප්‍රතිපදාව සම්පූර්ණ කළ තිත තැබීම. සංවත්තන්ති අන්ත කරන සංවත පැවැත්වීම අන්ත කරනවා අවසන් කරන සංවත්තන්ති. නෑ 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 චක්කු කරණී ඊට පස්සේ ඥාන කරණී. ධම්මස දැන් මේ අහන්න එපාය. මේක පිළිවෙත අහන්න ඕන. ඒක මොකද්ද? චක්කු කරණී. ඒක අහන්න නැතුව ඥානේ පහ දෙන්න. මේක කල්පනා කරන්න බෑ හොඳද නරකද කළ යුතුද නොකළ යුතුද කියන එක ධම්මස පැහැදෙන්නේ නැතුව චක්කු කරණී නැතුව. චක්කු කරණී. ඒ කියන්නේ දැන් බණ අහන්න නැතුව භාවනා කළාට වැඩක් නැහැ. පැහැදිලිව බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කියලා තියෙනවා බණ භාවනා. අද තියෙනේ උනාට භාවනාව. බණ නැහැ. ඒකයි වරද. හැබැයි ඔය මේ පිරිවෙන් වල බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ ශාවක ධර්ම පීඨේව ඉස්කෝලවල උගන්වන්නේ බණ නෙමෙයි. ඒකයි වැඩි. එතන බණ නැහැ. බණ නම් බව නසන ධර්මය. එතන උගන්වන්නේ බහ ලෝකේ හදන දේ. බහ කියන්නේ මොකද්ද? ලෝකේ හදන දේ. ලෝකේ හොඳින් නිවැරදිව පාත්වගෙන යන්නට උපකාර වන දේ බහ. ඒකේ බණ නැහැ. මේක තේරුම් ගත යුතුයි වෙනස. ආගමේ බණ නැහැ බහ තියෙන. ආන්නකෝ රේඩියෝ එකක් අදහමසට ඔක්කොම තියෙන ලෝකේ හදන එකක් මිසක් මේ භව නසන දෙයක් තියෙනවද කියලා. එන්නේ නැත්නම් බොහොම හොඳයි. ඔව් ඒක හොඳයි. ඒ වෙලාවට හැබැයි ඕකත් වංචක ධර්මයක්. එන්නේ නැතුව ඉඳලා හොඳට මත් කරලා එක පාට කොටු කොල්ල වට කරලා ගන්නවා. ඒ වෙලාවට හරියට පරිමුඛන් සතින් උපට්ඨපත්තා වෙන්න ඕන. ඒ හැම එකක් වෙලා එන වෙලාව හරියටම දැනගෙන ඒ වෙලාවට තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕන. අනික් වෙලාවට අපේ වැඩ ටික කරගෙන යනවා. ඒක වර්ෂයක් නෑ. අනික වෙලාවට අපි මේ නොකා නොබී ඇවිදින් නැතුව පොත් කියවනවා වෙන්න පුළුවන් කනවා වෙන්න පුළුවන් වැසිකිලි කැසිකිලි යනවා ඇඳුම් අඳිනවා තව නොයෙකුත් ඔය අර සම්පජානකාරී පබ්බේ තියෙන සියලු දේ ඕන එකක් කරන්න පුළුවන්. හැබැයි අර ආපු වෙලාවට විතරක් නකාරී හොති වෙන්න ඕන. ඒ එන වෙලාවට තමයි අපි හරියටම තේරුම් ගත යුත්තේ. එච්චරයි. අනික් වැඩ අත්තරලා භාවනා කරලා හරියන්නේ. ඒක තමයි මේ සම්පජඤ්ඤ පබ්බේ කිව්වේ. පැහැදිලිව අනික් සියලු වැඩ අපි නිවැරදිව අර ආනපාන සති සමාධියේ පිහිටා සම්ප ප්‍රජනනය වෙන ක්‍රියා නකාරී හොති. නොකරේ වැම් මිදී නිදහස් වෙලා කරන්න ඕනේ. එතකොට ආනපාන සති සමාධිය තීනසු චරිතේ ඉන්ද්‍රිය සංවරයේ පිහිටනවා. ඔව්. රණ අරණ විහරණ සරණ මේ ඔක්කොම හතරම තේරුම් ගන්න ඕන. දැන් අපි ආගමේ හොයන්නේ සරණ. නමුත් අරණ විභංග සූත්‍රයේ පැහැදිලිව තියෙනවා මේ සරණ තමයි පැවැත්ම. අරණ විභංග සූත්‍රයේ පැහැදිලිව තියෙනවා මේ සරණ තමයි පැවැත්ම. අපි අද බුදු සරණ, දෙවි සරණ, ධම් සරණ, එක සරණ. ඔව්. කොයිතරම් දුරට සිංහල මිනිස්සුන්ට වැරදියට මේ බුද්ධ දේශනාව දැන් ඔක්කොම බුදු සරණයි, දෙවි සරණයි, ධම් සරණයි කියලා උගන්වලා තියෙනවා. ඔව්, සම්පූර්ණ වැරදි. අපිට කාගේවත් සරණින් පිටින් නිවන් දකින්න බෑ. ඔව්. නමෝ බුද්ධාය කියන එක සම්පූර්ණ වැරදි, කවුරු හරි කියපු දෙයක්. දැන් මේක මේ සංස්කෘත වචනයක් තියෙනවා නමස්තේ කියලා. ඈ නමස්තේ කියන්නේ මොකද? නමස්කාර කර. ඔය නමෝ කියන වචනේ මුළු බුද්ධ දේශනාවේ හරය ගත්තොත් වචන දෙකක්. මොකද වචන දෙක? න කියන්නේ නැති කරනවා, මෝ කියන්නේ මෝහය. කොහොමද? බව උදුරා දැමීමෙන්. ඔන්න ඕක තේරුම් ගත්තන හරියට හරි. මෝහය සහ මුලින් නැති කරන්න නම් බව උදුරා දාන්න ඕන. මොන බවද? රාග බව, දේශ බව, මෝහය. අන්න ඒක තේරුම් අරගෙන නමෝ බුද්ධාය කියලා ක්‍රියාත්මක වුණා නම් හරි. නැතුව නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය කිව්වට හරියන්නේ නැහැ. මේක තියෙනවා ගැඹුරු අර්ථයක්, ගැඹුරු පරමාර්ථ ධර්මයක්. මේක න මෝ බුද්ධාය, මෝහය සහ මුලින් නැති කරන්නට බව උදුරා දැමිය යුතුයි, දැමිය හැකි. එමනනම් බව සහ මුලින් උදුරා දැමීමෙන් රාග බව, ද්වේෂ බව, මෝහ බව, මෝහ බව සහ මුලින් නැති කළ හැකි. ආයි මෝ කියන්නේ කවුද? ඈ මව. මෝ කියන්නේ අර නහි ජාතු ගබ්බසෙය, මව් කුසකට නැවත නොයන තත්වයට තමයි න මෝ. මව් කුසකට නැවත නොයන තත්වයට බව උදුරා දැමීම තමයි න මෝ. ඒක තවත් ගැඹුරු අර්ථයක්. එතකොට මේ න මෝ කියන්නේ නමස්තේ හෝ නමස්කාරයක හෝ අර මම බුදුන් නමස්කාර වේවා බුදු සරණට කියලා ඔය කියන්නේ අර එක එක ඔය මේ අර අය බුදුරුවන්ට ඒක සම්පූර්ණ වැරදි දෙයක්. කාටද වැඳලා නිවන් දකින්න පුළුවන්? එහෙනම් මේ මිනිස්සු ඔක්කොම වැඳලා නිවන් දකින්න ඉපාය. මේ මෝහය නැති කිරීමයි, නැති කර ගැනීමයි, මව් කුසකට යෑම නැවැත්වීමයි න මෝ කිව්වේ. එන මොකක්වත් නෙමෙයි. එනිසා ඔය න මෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන වචනේ මුළු බුදුහාමුදුරුව අවුරුදු 45ම දේශනා කරපු දේ හරය. මෝහය නැති කිරීමයි හරය. වෙන මොකක්වත් නෙමෙයි. මෝහය තියෙන තාක්කල් මව් කුසකට යනවා, පැවැත්ම පවත්වාගෙන යනවා. රාගය, ද්වේෂය, මෝහය අලුතෙන් උපදවන රහ බලනවා, බව උදුරා දාන්නේ, බව සකස් කර කර ගමන යනවා. ඔව්. සමුදය කියන්නේ මොකද්ද? සම්බන්ධයක් අලුතෙන් උපදිනවා. උපදුන මොහොතේ ඉඳලා මොකද ඒකට වෙන්නේ? වැය වෙලා ගෙවිලා ඉවර වෙනවා. ඒක සදාකාලිකද? ඒක සදාකාලික නම් අපිට නිවනක් ඕනේ නැහැ. ඒක ඒක සමුදය වැය වෙන්නේ නැත්නම් නිවනක් ඕනේද? අපි හොඳ ප්‍රියමනාප වූ මිහිරි දෙයකට සම්බන්ධ වෙනවා. ඒක වැය වෙන්නේ නැත්නම් දැන් හරි. දැන් නිවන තමයි. නමුත් ඒ සමුදය කරගත්ත සියලුම දේ නියත ස්වභාවය මොකද්ද? වය ධම්ම. ඒක අපිට කැමතිසේ, නිච්චසේ, සුඛසේ පවත්වන්න විපරිණාමයට පත් වෙලා වෙනස් වෙලා අන්‍යතාවභාවයට පත් වෙලා දුකට හේතු වෙනවා. අපි සම්බන්ධතාවයක් අලුතෙන් ඇති කර ගන්නෙම ප්‍රිය වූ මනාප වූ එතෙසා අර රූපේ පිය මනාප රූපේට සෝතගාන ජීවාකාය මනෝහයට ගැලපෙන පිය රූපං සාත රූපං. ඒක ඒ විදිහටම පවතිනවා නම් මොකද වෙන්නේ? ඒක අපිට නිවනක් ඕන්න. හැබැයි ඒක පවතින්නේ නැහැ. අජ්ජත්ත කියන්නේ ඒක තමන්ටත් බාහිර පුද්ගලයාට. තමන්ටත් බාහිර පුද්ගලයාටත් දෙකටම. තේරුණාද? දෙකටම ඕක බලපෑමක් තියෙනවා. දැන් මේකට පොඩි මේ කියපු කතාවට පොඩි උත්පමාවක් උදාහරණයක් දෙන්න. ඔන්න දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් අවුරුදු 20ක් විතර වෙන පිරිමි ළමයෙක් අවුරුදු 18ක් විතර වෙන හොඳ ලස්සන ගෑනු ළමයෙක්ගේ රූපයක් දැක්කා. ලස්සන රූපයක් දැක්කා. ඒ රූපයට ප්‍රියමනාප වූ මීරි වූ මොකක් හරි හේතුවන් නිසා පටිච්ච වෙලා එකපාරට අර ලස්සන ගෑනු ළමයාගේ රූපේ අර කැමරාවකින් ට්‍රික් කියලා අර කැමරාව බන් ඔබලා අර ස්විච් එක දාලා ගන්නේ ගත්ත රූපේ කොහෙත් තැන්පත් කරගත්තේ? මේ චිත්ත සන්තානේ දැන් ඔය රූපේ අර එදා අවුරුදු 18 ළමයාගේ ගත්තා. අරගෙන මේක නිච්චයි. මේ ගත්ත එක තැන්පත් කරගත්ත එක වෙනස් වෙනවද? නෑ. ඒක හැමදාම එළියට අර ගන්නවා බලනවා ආයිතියෙන්. එළියට ගන්නවා බලනවා ආයිතියෙන්. හැබැයි අර දැන් අර ඇත්තම ස්වාභාවික ඇත්ත තත්වය යථාවාදී තථාකාරීකම අර ළමයා දැන් දවසකින් වයසට ගියාද? අවුරුද්දකින් වයසට ගියාද? වයසට යනවා ඒ මේ රූපේ. වයසට යන්නේ නැහැ කවදක්. මේ රූපේ හැමදාම ඕකමයි ගන්න. අපි ඊට පස්සේ අර අජ්ජත් බහිද්ද වෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ ඔන්න අපි හිතමු අවුරුදු 50ක් විතර ගියාම එකපාරට කොහොම හරි දැක්කේ නැහැ මේ අවුරුදු 50ක් යනකම් අර එදා ගත්ත රූපේ සාම තියෙනවා. අවුරුදු 50කින් විතර අර රූපේ දැක්කා. දැන් ළමයි හම්බ වෙලා මොනබුරුව හම්බ වෙලා කෙස් පැහිලා ඔක්කොම වැහැරිලා ඇඟ දැන් ඔන්න එක පාට දැක්කා. දැන් එක පාට මේ රූපේ අරකයි සංසන්දනය. පොළොව පලාගෙන යන්න හිතෙන්නේ නැද්ද? මේක නේද මම මේ මෙතෙක් කල් මේ ඇතුලේ තියාගෙන ඈ අර විතක්ක විචාර කර කර මේකනේ මේ නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන හිටියේ. හරිද? ඕක මේ සියලු දෙනාට සියලු තැන්වලදී තියෙනවා. දෙපැත්තටම තියෙනවා. ඇහෙන් ගත්ත දේ විතරක් නෙමේ කනෙන් නාසයෙන් දිවෙන් ගත්ත මේ සියලු දේ තියෙනවා. ඔය වගේ. ඕක තමයි නිත්‍යයි සුඛයි අත්තයි කියන්නේ. ඕක තමයි අපි තේරුම් ගත යුත්තේ. ඕක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඕකට තමයි අපි නිබ්බිදා විය යුත්තේ. ඕකට තමයි අපි බැඳෙන්නේ. ඕක තමයි මේ ධර්මතාවය. තේරුම් ගත්තේ? තේරුණාද? දැන් හොඳට ඔය උපමාව උදාහරණේ ඔය සෑම තැනකදීම සෑම දෙයකදීම මෙනෙහි කරන්න. මේක හරිද කියලා. තේරුණාද? දැන් ඔන්න අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිච්ච අර නිබ්බිදා කියන தത്വයට පත් වෙන්න පුළුවන්. විරාග කියන தത്വයට පත් වෙන්න පුළුවන්. අර රෝධ කිරීම තමයි දවස ගන්න එළියට අර ගන්නවා බලනවා ආයි තිනවා. දැන් නිරෝධා. දැන් අපි පිනවා පිනවා මන මන කටයුතු කරන්නේ. අන්න යතා වාදී තථාකාරී වුණා. අන්න ඒකට නොබැඳිලා. අන්න උපාදානය දැන් අයින් කළා. පටි නිස්සග්ග වුණා. ඔස්සග්ග පරිණාමය. ඔන්න නියොන්. තේරුණාද? රූපේ. අර බහිද්ද රූපේ. දැන් ඕක ඔය විදිහට වෙනවද නැද්ද? අනිවාර්යෙන් ඕකමයි ඔය ඔක්කොම මිනිසු කරන්නේ. හරි ඉතින් ඒක හිතන්න පුරුදු වුණා නම් හරි පුරුදු නොවන එක නෙවෙයි වැඩි ඈ ඒක අත්තරලා දැන් වෙන එකක් ගන්නවා මේක තමයි නියම මේ ධර්මයේ කියන්නේ මේක තේරුණාද ඒ කාලේ බුදුහාමුදුරන් කාලේ ඔය කැමරා තිබුණ නැහනේ ඒකෙන්ද බුදුහාමුදුරන්ට ඔය උදාහරණේ උපමාව දෙන්න බැරි වුණා දැන් අද කැමරා තියෙන හින්දා අපිට ඔය උපමාව උදාහරණ දෙන්න පුළුවන් නෑ ඒක සම්පූර්ණ වැරදි අනිච්ච මෙනෙහි කළා නිච්ච අයින් කරන්න ඕන දුක්ඛ මෙනෙහි කළා සුඛ අයින් කරන්න ඕන අනත්ත මෙනෙහි කළා අත්ත අයින් කරන්න ඕන තවත් තියෙනවා නිබ්බිදා වෙන්න ඕන විරාගා වෙන්න ඕන නිරෝධා වෙන්න ඕන පටිනිසග්ග වෙන්න ඕන ඔය හතම හතක් තියෙනවා අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්ත අනුපස්සී විහෙරති අත්ත සංඥා පජහති නිබ්බිදා අනුපස්සී විහෙරති අභිනන්දිං පජහති විරාගා අනුපස්සී විහෙරති රාගං පජහති නිරෝධ අනුපස්සී විහෙරති සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහති හතයි හතම තේරුම් ගත්තා නම් නිවැරදිව එතනම නිවන ඒකම නිවන අයකම නොබැඳිනවා එතනම නිදහස් වෙනවා පාඩම් කරගෙන කිව්වට වැඩක් නැහැ මේක යථාභූත ඥාන දර්ශනයෙන් ප්‍රායෝගිකව මේක කළ යුතු වචන ටික නම් ඕන කෙනෙකුට පාඩම් කරගත්ත හැකි ඈ ඔව් වචන ටික විතරක් අනාර්ය ඔව් හරියට හරි ඔව් අර පජහති තමා පහියමාන අර නිබ්බිදා තමා නිවිසමාන නිරුද්ධමාන නිරෝධ තමා නිරුද්ධමාන තේරුම් ගන්න නෙමෙයි මේක මේක ප්‍රායෝගිකව කරලා අත්දැක ගන්න ඕන අත් විඳ ගන්න ඕන ඔව් මේක භාවිතයට ගන්න ඕන ආශේවිතයි භාවිතයි ඔව් ඒක තමයි දැන් අද කරන්නේ ඔය වචන ටික හොඳට කියවන්න පුළුවන් හැබැයි ප්‍රායෝගිකව ඔය මොකක්වත් භාවිතයට ගන්න ඒකයි වැඩි ඔය වචන ටික දන්න හුඟක් අය හැබැයි භාවිතා කරන්නේ නැහැ මේක වචන ටික දැනගන්න ඕනේ නැහැ වේද මහත්තයාගේ වේද සීට්ටුව කියව ගියා වේද මහත්තයා හොඳ වේද මහත්තයෙක් කියා වර්ණනා කර වේද මහත්තයාගේ වේද සීට්ටුවට දුන් අල්ලලා ඉන්න ඕනේ නැහැ බේත් සීට්ටුව අපිට පාඩම් කරගන්න ඕනේ නැහැ බේත් සීට්ටුව එකපාරක් කියවලා බේත හදාගෙන බිව්වනම් ලෙඩේ සනීපයි අද ඒක කරන්න නමුත් හොඳ වේද මහත්තයා හොඳ බේත් සීට්ටුව පාඩම් කරගන්නවා දුන් අල්ලල වේද මහත්තයා වර්ණනා කර කර බේත් සීට්ටුවත් වර්ණනා කර කර ඉන්නවා ඒකයි අද කරන්නේ ඒකයි ආගම වේද මහත්තයාවත් බොහොම හොඳට හොඳට මුරුංගාත්තේ තියලා වේද මහත්තයා වර්ණනා කරනවා වේද මහත්තයාගේ ගුණ ගායනා කර කර ඔහෙ ඉන්නවා ඔව් වෙන මොකක්වත් නෙමෙයි ඒකමයි කළ යුත්තේ එකම ධර්මයේ එකයි ඒකායනෝ ධර්මයේ එකයි එන මොනවා කළත් ඔතෙන්ට එන්න බෑ. වෙන කවුරු මොන්නම පිළිවෙලක කිව්වත් කළත් ඔය ආනපාන සති සමාධිය වැඩෙනවා නම් හරි වැඩෙන්නේ නැත්නම් වැරදි. ඔව් ඔව් ඔව්. දැන් මේ බුදු වුණාට පස්සේ අරහත් වුණාට පස්සේ පසේ බුදු වුණාට පස්සේ ජීවිතේ අවසාන මොහොත දක්වා ආනපාන සති සමාධියේ ඉඳෝ. අවසාන මොහොත දක්වාම ආනපාන සති සමාධියේ ඉඳෝ. ඒක උත්සාහයක් අවශ්‍ය නැහැ. හැබැයි ඒක ඉඳෝ. දැන් ඇහැ පාවිච්චි කරනවනම් කන පාවිච්චි කරනවනම් නාසය පාවිච්චි කරනවනම් ආනපාන සති සමාධිය හිටියේ නම් මොකද වෙන්නේ? ආයි කිලුට වෙනවා. ඒකින්ද බුදු වුණාට පස්සේ ධර්මතාවයෙන් ආනපාන සති සමාධිය පිහිටනවා ඉන්නවා. එතකොට උත්සාහයක් උනන්දුවක් දැනීමක් මොකක්ද අවශ්‍ය නැහැ. ඒක ධර්මතා ධම්මෝහවේ රක්ති ධම්මචාරී කිවි ඔන්න ඕකයි. නිරායාසයෙන්ම ඒ තත්ත්වයේ අර දැන් මොකද වෙලා තියෙන අර නහර ඇටවැල් මස් පිඩු සියල්ල ඒ ආකාරයට දැන් සකස් වෙලා. ඒකිනම් ඒක පටිසෝතගාමි. දැන් අනුසෝතගාමි නේ. එහෙනම් හරියට නිබ්බිදා වෙලා නැහැ. එහෙනම් නිබ්බිදා වෙලා නැහැ. ඔව් කඩුණා නම් කඩුණා කියලාම දැනගන්න ඕනේ. ඒකට විශ්ෝප වෙලා කලබලලා පසුතැවිල්ල වැඩක් නැහැ. කැඩිච්ච එක විසිකොල්ල දාන්න දැන් ආයෙ අලුතෙන්. ඔව් එච්චර. ඒක ඇත්ත ඇති හැටියට දැක ගන්න. ඔව්. ගෙදර ගියාමත් ඔක පුරුදු වෙන්න ඕන. දැන් මේ මෙතන පුරුදු වෙලා විතරක් හරියන්න. ගෙදර ගියත් එකයි, ගමට ගියත් එකයි, කොහේ ගියත් එකයි, පිටරටකට ගියත් එකයි, තමන්ගේ හිතයි ඔය හදෙන්න ඕනේ පිරිසිදු කරගන්න. තේරුණාද? කිලුටු නොකර පිරිසිදු කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ මොකද්ද? තමන්ගේ හිත. ඔව් ප්‍රහාණය වෙනවා හරියට පාරට ට්‍රැක් එකට වැටුණොත්. වැටෙනකන් නෑ. දැන් මෙහෙමයි. අපි මේක මේවා මොනවාක්වත් කල්පනා කරන්නේ නැතුව දැන් ගෙදර ගියා. දැන් කවුරු හරි එක පාට බැන්නා. දැන් ඉස්සර තරහ යනවා එකට එක කරනවා. දැන් මොකද කරන්නේ? දැන් තරහ යන්නෙත් නැහැ එකට එක කරන්නේ නැහැ. අන්න ආනපාන සතිය. දැන් මෛත්‍රී කරනවා. හරිනේ. ඔය ප්‍රායෝගික නැද්ද? ඈ සමහර විට දැන් මොකක් හරි කළා කවුරු හරි ප්‍රශස්ති ගායනා කරලා හොඳට ගුණවර්ණනා කරගෙන අපි ඒකට ඇලෙන්න ඕනෙත්. ඒකට උද්දාමයටපත් වෙන්නත් ඕනේ. ඒක පිනව පිනව යන්නත් ඕනේ. ඒකත් උපේක්ෂා සිටින් ඉවසලා ඒ පුද්ගලයාටයි අර පුද්ගලයාටයි දෙන්නට මේක හතම. ඉතින් මේක තමයි ප්‍රායෝගික. දැන් මේ භාවනාවට ආපු පුද්ගලයා ඉස්සෙල්ලා තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයට කේන්ති ගියා. ප්‍රිය මනාප වූ මිහිරි දේ වූ දෙයට ඇලුනා. දැන් ඒ දෙකම අත්තරින්න ඕන. දෙකම පිනවා පිනවා විඳවා විඳවා මැන මැන යන්න එපා. ඒකෙ මිදී නිදහස් වෙන්න. ඒකම කරගත්තොත් ඒකම ආනපාන සති සමාධි, ඒකම නිවන, ඒකම නිදහස් වීම. මේක මේ මහ ලොකු බරපතල හරි ගැඹුරු දෙයක් කියලා මේ ආනපාන සති සමාධිය හිතන්න එපා. මේක හිතන්න ඕන බොහොම සරලයි. තමන්ගේ ඔය හැසිරීම් රටාවේදී ඔය ජීවිත වෙනකොට හැම අවස්ථාවකම අපිට ඒ පෘථග්ජන පුද්ගලයොත් එක්ක ජීවත් වෙන්න වෙනවා. අපි ඒවා ඉවසලා විමසලා නොගැටී නොඇලී මුලා නොවී නොමැන ඉන්නවනම් ඒකම ආනපාන සති සමාධිය. ආයි මේ අපබ්‍රංශ මේ බොහොම න්‍යායානුකූල මේ කරන්න ඕනේ නැහැ. මේක පුරුදු වෙන්න ඕනේ මෙතෙන්දී. උපේකාසිත ඒ අනුව තමයි සකස් වෙන්නේ. ඔය ඕන මිනිහෙක් ඕන බැනුමක් කරපුවා ඒ මිනිහටම ගන්න කියලා නිකන් ඉන්න. ඉවරයි. අන්න ඒකමයි. ඒකමයි ඔය දැන් ඔය ඔය අරඤ්ඤගතවා රුක්කමූලගතවා සුඤ්ඤාගාරගතවා කියන එක පදපරම විදිහට ගත්ත ගමන් මිනිස්සු හිතන්නේම මේ වෙනම වෙන් වෙන්න ඕන, හුදකලා වෙන්න ඕන, කැලේකට යන්න ඕන, ආරණ්‍යකට යන්න ඕන මේ වැඩේ කරගන්න කියලා. ඔව් වැඩක් නැහැ. කාගේ වරදද? කාගේ වරදද? කාටද ඒකෙන් වරදෙන්නේ? තමන්ට. මේකමයි හිතන්න ඕන. අනික් මිනිස්සු ඕන වැරද්දක් කරගත්තා. අනික් මිනිස්සු ඕන වැරදි පාර ගියා. අපි ආදර්ශයෙන් පෙන්වන්න ඕන අපි වැරද්ද කරන්නේ නැහැ. අපි ගැටෙන්නේ නැහැ. අපි ඇලෙන්නේ නැහැ. අපි මුලා වෙන්නේ නැහැ. අපි එකට එක කරන්න යන්නේ නැහැ. එච්චරයි. ඒකමයි ආනපාන සතිය. මෙකුත් වෙන්න. ඔව්. එතෙන්දි තව එකක් කියන්න කරන්න ඕන. තව දෙයක් තියෙන්න ඕන. මේ යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන. කොහොමද අයිතිවාසිකම් බලාපොරොත්තු නැතුව. එතකොට අර ඒක තමයි ණය විනයට සසඳා බලනවා කියන්නේ. යුතුකම් වගකීම තියෙන්න ඕන. හැබැයි අයිතිවාසිකමක් බලාපොරොත්තුවක් කිසිසේත් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට තමන්ට කිසිසේත්ම කාගෙන්වත් යමක් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. හැබැයි යුතුකම වගකීම අපි ණය ගණ දෙනුවෙන් මිදී ණයෙන් මිදී නිදහස් වෙන්න යුතුකම වගකීම ඉටු කරන්න ඕන. හැම වෙලේම හැම කෙනෙකුටම සම්පූර්ණයට දරුවන්ට අම්මලාට තාත්තලාට සහෝදර සහෝදරයන්ට සේවකයන්ට සාමීන්ට මේ සියලු දෙනාට යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන. ගුරුවරුණන් ශිෂ්‍යයන්ට, හාමුදුරුවණන් දායකයන්ට, දෙපැත්තෙම දායකයෝණන් හාමුදුරුවන්ට යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන. අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හැරලා එතකොට හරියනවා. ඒකම තමයි සංඛය. ඒක මොකද්ද? සංඛය අසං දෙකම සිද්ධ වෙනවා. ඔව්. බෑ අතීත කර්ම විපාකය ඒක තමයි යුතුකම් වගේ මේ කරනවා කියන්නේ. ඒ යුතුකම් වගේ විතු කරන්නේ නම් මොකද අතීත ණය ගෙවන්න තියෙනවා කර්ම විපාක. ඒ හතර කරනකොට ඒ හතර නිවැරදි විදිහට කරනවා නම් බලන්න සුමාන දෙකක් විතර කරලා මේ යුතුකම් වගේම ඔක්කොම ඉෂ්ට වෙනවා. එතකොට ඔය අයිතිවාසිකම් බලාපොරොත්තු ඔක්කොම අත්හැරෙනවා. ඔය සං අසං වෙලා සංකේ වෙනවා. ඔය ඒගොල්ලන්ටත් එක අතින් අප්පුඩි ගහන්න බෑනේ. ඒගොල්ලොත් මේකට ආවනත වෙනවා. මේකට අනුකූල වෙන ඒ අනුව ඒගොල්ලොත් යහපත් පාරකට යහපත් මාර්ගයට ඒගොල්ලොත් යනවා. ඒ කාලෙ මේ අද වගේ ගෙවල් තිබුණේ නැහනේ, මේ වගේ වාහන යාන තිබුණේ නැහනේ. ඒකයි හේතුව. ඒ කාලේ ස්වභාව ධර්මයට අනුව ඒ කාලේ ජීවත් වුණා. අද කාලේ ස්වභාව ධර්මයට අනුව ඒ වුණාට බුදුහාමුදුරුවන්ට හොඳ ජේතවනාරාමය හදලා දුන්නාම හොඳ මාලිගාවකටත් වඩා බුදුහාමුදුරුවෝ හිටියේ නැද්ද? ඈ දෙවුරම් බේර හදලා දුන්නාම හිටියේ නැද්ද? යාකනිසන් කරලා සියලු සැප පහසුකම් ඇතුව හදලා දුන්නා. බුදුහාමුදුර අවුරුදු 25ක්ම වැඩවාසය කළේ නැද්ද? ඒ කාලේ රජගල විතරක් නෙමේ මේ රිටිගල මේ හැම තැනම බොහොම අර මාතාකන්ද මේ ඔය මේනිනාන්දලටත් මේනි ආරාමකන්ද ඒසි කරලා හොඳට හදලා තිබ්බා. ඈ ඔව් අදට වැඩිය හොඳ ඒක අර පුඤ්ඤතා ශක්තිය ඒ කාලේ හැටියට තියෙන්න පුළුවන් උපරිම සැප තිබුණා වින්දා. ඔව් නෑ නෑ එහෙම කරේ නෑ. මැජික් පෙන්නුවේ නෑ කීයටවා. මැජික් පෙන්නලා මිනිසුන්ව බේරගන්න බෑ. ඒක වැඩක් නෑ. ඒක බොරුවක්. ඒක රැවටිල්ල. අද කරන්නේ ඒව රැවටිලි. මැජික් පෙන්වීම කවදකලත් රැවටිල්ල. නමුත් යථාවාදී තථාකාරී වෙන්න ඕන. යථාභූත ඥාන දර්ශනයම මතුවෙන්න ඕන. ඇත්ත ඇති හැටියටම දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. නිකන් අපි මේ බාහිරයට උප්පර වැට්ටියක් රැවටිල්ලක් කරාට වැඩක් නෑ. බුදුහාමුදුරුවෝ කවදක්වත් උඩින් හරිවේ නෑ. බීමින්මයි ගියේ. එහෙමනම් අර දැන් අර බේලුව බුත්තලී නම් ඔය කුසිනාරාමුවරට එනකම් එනම් බුදුහාමුදුරුවෝ අඩි 4-5ක් යනවා ඉඳ ගන්නවා. සිවුරේ එරලනවා ඉඳ ගන්නවා. එහෙම කරන්න ඕනෑ ඉර්ධිපාතිහාරි පෑවන. ඈ හරි ඒ ජම්බුද්දීපේ එතනම තමයි මේ උඩින් නෙමෙයි වැඩම කළේ. එතනම ජම්බුද්දීපේ කියන්නේ එතනම උඩින් කිව්වා කියන එක. ඉතින් ඒක ඉතින් අර මිනිසුන්ගේ පෘථග්ජන ගතිය සාහිත්‍යකාරයාගේ වැඩේ. අහා අනේ පිටිසිටුමා කොහෙද ඒ කාලේ? බිම්බිසාර රජුන්ට ඊට හුඟක් කාලයකට පස්සේ. ඔව් බුද්ධ පූජාව කියන එක වැදගත්කමක් තියෙනවා. මේක මහා බ්‍රහ්මායු කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ බුද්ධ පූජාව බුදුන් වෙනුවෙන් යම් කිසි දෙයක් අපි බුදුහාමුදුරුවෝ හිටියත් නැතත් බුදුන් වෙනුවෙන් යම් දෙයක් වෙන් කරලා පූජා කරන එක හොඳයි. ඒක අයිති කොටසක් ඉන්නවා. ඒක පරිහරණය කරන කොටසක් ඉන්නවා. ඒ නිසා මහා බ්‍රහ්මායු සූත්‍රයේ තියෙනවා හරකෙක් වතුර බොන වෙලාව කාලය අපි මේ බුද්ධ පූජාව පූජා කරලා විවෘත කරලා ඒක ආග්‍රහණය කරන්න ඉඩ අරින්න ඕන. තියන්න ඕන. කියන එක මහා බ්‍රහ්මායි සූත්‍රයේ තියෙනවා. ඇයි එහෙම කරන්නේ? ඇයි හරකෙක් වතුර බොන වෙලාව අපි ඒක තියන්නේ? දැන් මේ බුද්ධ පූජාව විතරක් පරිහරණය කරන්නට පුළුවන් අනාගාමි සසංකාරික අන්තර්භවික කොටසක් ඉන්නවා. මේ චූල වේදල්ල මහා වේදල්ල සූත්‍ර දෙකේ ඒක බීජ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා මෙහෙම කොටසක්. ඒ අය සසංකාරික අනාගාමී තත්ත්වයෙන් එහාට ගිය අරහත් නොවු එය ගන්ධබ්බ තත්ත්වේ. ගන්ධය අබ්බ කරගෙන ජීවත් වෙන තත්ත්වේ. අන්තර්භවිකයි. ඒ අයට මේ යම් ආකාරයක ගන්ධය ආග්‍රහණය කරන්න පුළුවන් වෙනවා. බුදුහාමුදුරුවන්ට පූජා කරපු දේ පමණයි ඒගොල්ලන්ට ආග්‍රහණය කරන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට අයිතියක්. ඒ නිසා තමයි අපි බුදුහාමුදුරුවන්ට යමක් පූජා කළා. දැන් බුදුහාමුදුරුවෝ මේ අපරිහරණය කරන්නේ නැහැ. නමුත් බුද්ධ පුත්‍රයන් හැටියට අර අනාගාමී අන්තර්භවික සසංකාරික කොටස මේ බුද්ධ පූජාව ආග්‍රහණය කරලා ඒකෙන් ආහාර කොටසක් අබ්බ කරගෙන ආග්‍රහණය කරලා ඒගොල්ලන්ගේ පැවැත්ම ජීවිතයේ අන්තර්භවික තත්ත්වයේ පාත්වගෙන යනවා. නිවන් දකින්න තාක්කල්. ඒ නිසා අපි මේ බුද්ධ පූජාවක් පූජා කිරීමේදී මේකත් සිහිපත් කළා. ඒකනේ අපි අර හරකෙක් වතුර බොන වෙලාව තියන්න ඕනේ කියලා මහා බ්‍රහ්මාවේ සූත්‍රයේ තියෙන. කාල සීමාවක් අපිට කාටවත් කියන්න බෑ, හිතන්න බෑ. ඒ අයගේ යම් අර සසංකාරික කර්ම ශක්තියක් තියෙනවා. ඒක ඉබේම ගෙවිලා යනකම් කොයි කාලේ හරි කල්ප ගානක් එහෙම ඉන්නවා. ඒ අන්තර්භවික තත්ත්වේ ආයි වෙනස් කරගන්නත් බෑ ඒගොල්ලන්ට. ආයි ඉක්මන් කරගන්න පහු කරගන්නත් බෑ. ඒගොල්ලෝ හරියට දැන් ගිනි පුපුරක් නිවිල යනවා මිසක් ආයි ඒක පත්තු වෙන්නේ නැහනේ. ඒ වගේ ඒ ගිනි පුපුර නිවිල යනවා වගේ ඒගොල්ලෝ ගෙවිලා බෑ කළා ඉවර වෙනවා. ඒගොල්ලන්ට දුකකුත් නැහැ, සැපකුත් නැහැ එතන. එතන පැවැත්මකුත් නැහැ. හැබැයි ඒ අයටත් අර අබ්බ කරගන්න යම් ආකාරයක මේ වගේ මේ බුදුහාමුදුරන්ට පූජා කරන බුද්ධ පූජාවේ ඒ වර්ණගන්ධ රසෝජා ඒගොල්ලෝ අබ්බ කරන්න පුළුවන්. එච්චරයි, වෙන මොකක් අබ්බ. බුද්ධ පූජාව අඬ ගහලා ජුජු කියලා බල්ලෙකුට කහක්කා කියලා කහක්කෙකුට හිඟන්නෙකුට දෙන්න හොඳ නැහැ. දැන් ඒක අවමානයක් නෙමෙයිද? බුදුහාමුදුරන්ට පූජා කරපු දේ කාට හරි ඊට පහළ කෙනෙකුට දෙනවනම් අවමානයක් නෙමෙයිද? ඒකින්ද අර පින්ඩෝල භාරද්වාජ සූත්‍රෙත් අර කසි භාරද්වාජ සූත්‍රෙත් ඊට පස්සේ අර ධම්මදායද සූත්‍රෙත් දෙකේම තියෙනවා බුදුහාමුදුරන්ට පූජා කරපු දේ ඊට පහළ කෙනෙකුට අඬ ගහලා පවරල දෙන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවම කියලා තියෙනවා බමුණ මේ බුදුන්ට පූජා කරදී ඉතිරි ටික ගිහිල්ලා ගැඹුරු දියකට හෝ වලකට හෝ කාටවත් ගන්න බැරි තැනකට වහන්න කියලා. හැබැයි එහෙම අපි ගැඹුරු දියකට හෝ වලකට දැම්මට පස්සේ වලකට දැම්මොත් පණුව කයි, ගැඹුරු දියකට දැම්මොත් මාළු කයි. අපිට කරන්න දෙයක් නැහැ ඒක. අපි අඬ ගහලා දුන්නේ නැහැ. අපේ චේතනාවක් තිබුණේ නැහැ බුදුහාමුදුරන්ට පූජා කළ පුදේ ඒ ඊට පහළ කෙනෙකුට නැවත දෙන්න. දැන් අපි ගෙදරින් ඉන්න බල්ලට හැමදාම බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට තියලා විනාඩි 15ක් තියලා ගෙදරින් ඉන්න බල්ලට ජුජුක් කියලා දුන්නා. ඒක චේතනාවක් තියෙනවා. දෙනවනේ. ඈ අර බුදුහාමුදුරන්ට දීපු ඒ බල්ලට දීලා කියලා. එහෙනම් ඒක බුද්ධ පූජාවක් නෙමෙයි, බලු පූජා. මේ චේතනාහම් වික්කවේ කම්මං වදාමි. හොඳට දැනගන්න ඕනේ ඒවා. මේක බුදුහාමුදුරුවම කියපු වචනයක්. මේ බුදුහාමුදුරන්ට පූජා කළපු දේ තව කෙනෙකුට ඊට පහල කෙනෙකුට අඬ ගහලා චේතනාවක් ඇතුව දුන්නොත් ඒක පාපයක් වෙනවා. ඔව්. මීට පස්සෙවත් ඒක නොකර ඉන්න. ඒ ගන්ධබ්බ අවස්ථාවේ ඉන්න අනාගාමී තලයට එහා ගිය සසංකාරී අරහත් නොවු ඒ අනාගාමී ගන්ධබ්බයන් කොටසට ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලා ඒගොල්ලන්ට අයිති. ඒගොල්ලෝ බුද්ධ පුත්‍රයෝ. ඒගොල්ලන්ට විතරයි අයිති. වෙන කිසි කෙනෙකුට ජීවත් වෙලා ඉන්න අරහතුන් වහන්සේ කෙනෙකුටවත් ධම්මදාය සූත්‍රයේ තියෙන බුදුහාමුදුරුවෝ කව ගන්න එපා. බෑ, ඒගොල්ලෝ ඔය ගන්ධය අබ්බ කරගෙන තමයි ජීවත් වෙන්නේ. අවුරුදු 100කට විතර එක සැරයක් ආග්‍රහණය කළාම එක අවුරුද්දකට දෙකකට සැරයක් ආග්‍රහණය කළාම ඇති ඒගොල්ලන්. නැතුව හැමදාම ඕනේ නැහැ. නමුත් නමුත් ඒ අන්තර්භාවික ගන්ධබ්බකාරයෝ ඉන්නවා දිගටම. නැති වුණොත් ඒගොල්ල නිවන් දකි එක පාට. ඒක අනාගාමී වෙලා බලන්ඩුවන්. හැබැයි ඒ තත්ත්වයට පත්වෙන්න බලාපොරොත්තුව තියාගන්න එපා. බලාපොරොත්තු වෙන්න ඕන අරහත් වෙලා අවසන් කරන්න. තේරුණාද? නමුත් කොහමහරි ඒ තත්ත්වයට අරහත් වෙන්න බැරි වුණ ගමන් ඒ තත්ත්වයටත් පත් වෙනවා. දැන් අනාගාමි දැන් මිනිහෙක් වෙලා මනසක් තියෙන මිනිහෙක් වෙලා ඉපදිලා සෝතාපන්න වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙනවා. මේ අනාගාමි වූ පුද්ගලයෙකුට යන්න කීතනක් තියෙනවද? කීතනකට යන්න පුළුවන්ද? දැන් මිනිහෙක් වෙලා සිවුරක් දාලා නැහැ ගිහියෙක්. සිවුරු දැම්මයි වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්. අනාගාමි වෙලා මිය පරලොව ගියා. අනාගාමි ඵලයට පත් වෙලා පූර්ණ කරගෙන මිය පරලොව යන මොහොතේ එක්ක අර උපාදානිය නැත්නම් සබ්බූපදි පටිනීසග්ගණං මෝහය සාමුලින්ම නැත්නම් ඒ මොහොතේම මිය යන මොහොතේ තප්පරයක් තුල අරහත්ත්වයට පත් වෙලා සියලු බැඳීම් වලින් අයින් වෙලා අර සෞපදිශේෂ නිබ්බාණයෙම ඉවර වෙනවා. ඒක එකක්. ඒක එකක්. ඒ අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා මිය යනකොට අරහත්ත්වයට පත් නොවුනොත් ඒ පුද්ගලයා අරූපී ධ්‍යාන ලැබලා තිබුණා නම් ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඥානඤ්ඤායතන, නේව සංඥානාන් සංඥා එකක් හෝ ලැබලා තිබුණා නම් එකක් හෝ හතරම හෝ ලැබලා තිබුණා නම් අරහත් ඵලයට පත් නොවුනොත් අර සුද්ධාවාස හතරෙන් එකකට යනවා. එතකොට සුද්ධාවාස හතරට යන්නත් සුදුසුකමක් තියෙන්න ඕන. මොකද්ද? මගඵල ලබන්නට පෙර මේ කියන ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඥානඤ්ඤායතන, නේව සංඥායතන කියන අරූපී ධානවලට පත් වෙලා ඉන්න ඕන සුද්ධාවාස බ්‍රහ්මතලයකට යන්නට. දැන් ඒ හතර තවත් ස්ථාන හතර. දැන් යම්කිසි කෙනෙක් ඔය අරූපී ඥාන ලැබලා නැත්නම් අනාගාමී තත්ත්වයට පත් වෙලා හැබැයි අරහත් තත්ත්වයට මැරෙන මොහොතේ පත්ුනේ නැ තවත් අර රූපී උපාදානයක් තියෙනවා. රූප රාගයක් හෝ අරූප රාගයක් හෝ තියෙනවා. රූප රාගයක් තිබුණා නම් ඒ පුද්ගලයාට සසංකාරික අර ගන්ධබ්බ අන්තර්භවික තත්වයේ ඉන්නවා. එයා කවුද? සසංකාරික අන්තර්භවික අනාගාමි ගන්ධබ්බ. යම් ආකාරයක අරූප රාගයක් තිබුණා නම් අසංකාරික ගන්ධබ්බ තත්වයේ ඉන්නවා. ඊට හයන්න බෑ. හැබැයි එතනින් එහා න ආගාමි නිවනම තමයි. එතකොට මේ ඒක බීජ සූත්‍රයේත් මහවේදල්ල චූලවේදල්ල සූත්‍රවලත් මේ විග්‍රහය පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. 14 පාර. බෑ. දැන් ඒක ඒක එයා කරගෙන තියෙන උපාදානය කරගෙන තියෙන දේවල් ගෙවන්න ඕන, වැය කරන්න ඕන. දැන් ජනවස බැහැටියට ආයි බුදුහාමුදුරන් හම්බුණා. දැන් බිම්බිසාර රජුරෝ සෝතාපන්න ඵලයට පත් වෙලා ජාති සෝතාපන්න හැටියට යක්ෂ ගෝත්‍රයේ ඉපදුනා. දැන් ඉසෙල්ලා හිටියේ දේව ගෝත්‍රේ. දැන් අලුතෙන් ඉපදුනේ කොහෙද? යක්ෂ ගෝත්‍රයේ. ජනවසබ කියන යක්ෂ ගෝත්‍රික හැටියට ඉපදුනා. ඉපදිලා ආයි බුදුහාමුදුරන් හම්බුණා. හැබැයි බුදුහාමුදුරුව ජනවසභ සූත්‍රය කියලා තිබුණා. ඊට එහාට දැන් එයා ඉපදුනේ යක්ෂ ගෝත්‍රය නිසා, මොකක් හරි හේතුවක් නිසා එයාට ඊට එහාට යන්න බෑ. 14 වරක් මේ ජනවසභ ජාත සෝතාපන්න හැටියට උපදිනවා කියලා ජනවස සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. ඔය දැන් යක්ෂ ගෝත්‍රිකයා ජන්මයේ මනුෂ්‍යාත්මය. මනුෂ්‍යාත්මය නමුත් එතන ධර්මයේ තිබුණේ නැහැ කමුණ කොමාරි බුදුහාමුදුරුවෝ මේ ජනවස සූත්‍රයේ මේක කියලා තියෙනවා. එයා යම් යම් ආකාරයේ පුණ්‍ය ශක්තියින් උපාදානය කරගෙන තිබුණා තියෙනවා. ඒක නිසා ඊට එහාට යන්න බැරි වුණා. හැබැයි කවදා හරි හතර පහට යන්නේ ඉපදුනොත් මිනිසෙක් වෙලා එක්ක දෙවියෙක් වෙලා ඒ 14 වරි ඉපදුනා. ඊට පස්සේ මඟපල එහාට සකදාගාමි අනාගාමි හරියත් වෙලා නිවන් දකින්න. ඔව් දැන් ආනපාන සති සමාධිය දිගටම වැඩුවා නම් ඔය කොහේකවත් අතරමං වෙන්නේ නැහැ. මොකද්ද මනෝ පුබ්බංගමා ගාත දෙක? ඔය ද්වේතාවය දෙපැත්ත. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන මන භාසිතියා කරුතියා එක මනසාචේ පසන්නේන භාසිතියා කරුතියා. ඒක මේ දෙපැත්ත. පැවැත්ම සහ පාත්වාගිනිය. එතන නිවනක් නැහැ. එතන එක්ක අර මේ එක්ක මේ පදුට්ටේන එක්ක පසන්නේ දුවතාව. ඔය ධම්ම පදේ කොහෙවත් නිවනක් නැහැ. දෙපැත්ත තියෙන. පටිච්ච සමුප්පාද ධර්මය කියන එක කොහෙවත් ධම්මපදේ විග්‍රහයක් නැහැ. නැති එකම දේ මොකද්ද ධම්මපදේ? අනික් සියල්ල තියෙනවා පටිච්ච සමුප්පාද විග්‍රහය නැහැ. ඒක තියෙන්නේ මේ යහපත් පැවැත්මට හොඳ පැවැත්මට ලෝකේ හදන්න උපකාරක ධර්මතා දෙපැත්තම තියෙනවා. ඒවා තෝරලා අරගෙන රජුරවන්ට සිටුවරුන්ට ලෝකයාට බණ කියන්න හදන්න දේශනා කරපු ධර්ම පද හැටියට තෝරලා අරගත්තා. නිවන් දකින්න හැම ධම්ම පදේ කිසිම දෙයක් නැහැ. හැබැයි පැවැත්ම හොඳ කරන්න, සුද්ධ කරන්න, යහපත් කරන්න බණ කියන්න හොඳම ධර්මය, හොඳම පද. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේවල්මයි කොටසක් ගත්තේ. හැබැයි ධම්මපදේ නැත්තේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාද ද්වේතාවේ ත්‍රිපටිවට්ඨේ නැහැ. ඔව් එහෙමත් තියෙනවා. දැන් ඔය මේ සමහර හාමුදුරුවරු බණ කියනවා මේ මෙන්න මේ වගේ හොඳ පින්කමක් කළාම කල්ප කාලාන්තරයක් සුගතියේ දෙන්න ඉන්න උපදින්න මේවා ඵල විපාක යහපත්ේ දෙනවා කියලා. එහෙම කියනවා නේද? ඈ මෙන්න මේ පින්කම කළොත් මේ කල්ප ගානක් මේ හොඳ ඵල විපාක දෙනවා. ඒ කියන්නේ නිවන වැහෙනවද ප්‍රමාද වෙනවද? නැද්ද? ඈ ඒ හාමුදුරුවෝ කල්පනා කරන්න එපා. දැන් මේ කල්ප ගානක් සුගතියේ ඉන්නවා කියන්නේ මොකද්ද? නිවන ප්‍රමාද වෙනවා, වැහෙනවා. එහෙමනම් ඒ පින මොකද උනේ? ඈ ඔව් අபிසංකාර, පුඤ්ඤාபிසංකාර. දැන් නමුත් ඔය දැන් මම මේ ඊයේ පෙරේදත් ඔය කවුද මන් දන්නේ නැහැ රේඩියෝ එක බොහොම ප්‍රසිද්ධ හාමුදුරුවෝ මම බණ කිව්වා මෙන්න මේ වගේ පින්කමක් කළොත් මිනිසුන් පොළඹවන්න මෙන්න මේ වගේ කිව්වොත් කල්ප ගානක් මෙහෙම පටිසන් දෙනවා මෙහෙම හොඳ යහපත්යෙන් වල ඉපදෙනවා කල්ප කාලාන්තරයක් සුගතියේ දිව්‍ය ලෝක මිනිස් ලෝක වල ඉන්න පුළුවන් කියලා. ඔන්නෝම එක කියලා. ඔව්. ඉතින් ඒ හාමුදුරුවෝ කල්පනා කරන්නේ මේ ලෝකේ හදන්න. නෑ ඔය පස්සේ කාලෙක මේ අටුවා වල තියෙන මේ කුද්දගෙනිකායේ තියෙන දේවල් බුදුහාමුදුරුව එහෙම දේශනා කළේ නෑ කවදක්වත් එක මොහොතක්වත් මේ නිවන ප්‍රමාද කරන්න කියලා. මේ මොහොතෙම ලැබිය යුතු නිවන ලබාගන්නටයි සියලු ධර්මය දේශනා කර. එකන අවසාන වසයෙන් අප්‍රමාදයෙන් සම් පාදිය තබ්බන්. ඕ පෙන්න නොනමුත් මේක පටිසම්පාද ධර්මී නෑ. ඒකයි වැඩි සම්මුති දේශනාවක් හැටියට ඒක කියනවා. ඔව් සංයෝජන කියන්නේ මේ සංසාරයට බැඳෙන සංයෝජන 10 අලුතෙන් උපද්දවා ගන්නවා. ඒක ආයතන අර රටාව නැති වුණ ගමන් පහියකට ගමන් සංයෝජන 10ම ප්‍රහාණය වෙලා නිදහස් වෙනවා. ඒක දෙපැත්තම තියෙනවට. ගතිපුරුදුවල ශක්තිය බලය නිවන් දැක්කේ නැත්නම් අනුවෙක් කල්පයක පවතිනවා. හැබැයි ඒ ගතිපුරුදු නගති කළොත් එක පාරෙන්ම ඉවර සතියෙන්ම ඉවර. ඒක කාල නිර්ණයක් නෑ. අනුවෙක් කල්පයක් කියන්නේ කාල පරාස 91. ඒ කාල නිර්ණයක් නෑ. ඒ ගති 91ම සතියක් තුළ නිරෝධ කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන්, නැගති කරන්න පුළුවන්. නැති එක එකට නොබැඳී නොඇලී නිරුදා කරන්න පුළුවන්, නිරෝධ කරන්න පුළුවන්. ඒක වුණාට ඒ අතීතයේ තියෙනවා. ගෙනාවට සතියකින් ඒක ඉවර කරන්න පුළුවන්. ඒ කපල අයින් කරන්න පුළුවන්. මේ නියම නිවැරදි ආනපාන සති සමාධි පිහිටියෝ සතර සතිපට්ඨානෙ පූර්ණ වුණා. නෑ භද්‍ර කල්පනේ මේක තියෙන්නේ මහා කල්ප 91ක්. ඒකත් ඔය මහා බ්‍රහ්මාය සූත්‍රයේ තියෙනවා මේ කල්ප 91ක් මේ ගති පාත්වගෙන එනවා. ඔය මහා කල්ප කියන්නේ ඉතින් උපදුණු උපත් තමා කල්ප කල්පරස 91ක්. කල්ප කියන්නේ මේ ඉලක්කම් වලින් කියන්නේ එකක් නෙමෙයි. මදුරුවගේ කල්පේ කොච්චරද? දවස් 7යි. බල්ලෙක්ගේ කල්පෙ කොච්චරද? අවුරුදු 15ක් විතර. මිනිහෙක්ගේ කල්පෙ මොකද්ද? අවුරුදු 1. දැන් බුදුහාමුදුරුවන්ට අර බේලුව නගරේදී ආනන්දහාමුදුරුවන්ට තිබුණනේ කල්පයක් වැඩවාසය කරන්න කියලා ආරාධනා කරන්න. මේ කල්පේ කිව්වේ මොකද්ද? අවුරුදු 120ක්. නැතුව මේ දැන් අද මිනිස්සු කියන්නේ කෙරවලක් නැතුව අර කල්පේ අර මේ අබෑට යොදුනක් දිග යොදුනක් පළල එච්චර කාලයක් එම් බුදුහාමුදුරු හිටියා නම් ඉතින් දුක් විඳින්නේ කොච්චර වෙයිද? තව කල්පයක් නෙමෙයි අර දැන් කුසිනාරාමයේදී පිරිනිවන් පාන දවසේ ට පස්සේ තව එක දවසක් හිටියා නම් බුදුහාමුදුරුව කොච්චර දුක් විඳිනවද? එක දවසක් ජීවත් වුණා නම් ඈ හැබැයි දුක් විඳින්නේ ඉතුරු වෙන්නේ වැය කරන්න ඉතුරු වෙලා නැහැ. එකින් දා ජීවත් වෙන්න එහෙම පුළුවන් කමක් නැහැ. බැරි වෙලාවත් අවුරුද්දක් තව හිටියා නම් ඔය තත්ත්වෙන් කොච්චර දුක් විඳින්න වෙනවද කල්පනා කරන්නකෝ. ඒ නිසා මේ අපි මේ මැරෙන්න නියම දවසට මැරෙන්න ඕන. මරණ නියත. තව නොමැරි ඉන්න අපි කල්පනා කරනවා නම් මොකද? දුක අපිම උරුම කරගන්නවා, රකස් කරගන්නවා, නිර්මාණය කර. නමුත් අර ජීවත් වෙලා ඉන්න අය බලන්නේ තමන්ගේ තාත්තව අම්මව කොහොම හරි තව එක දවසක් දුක් විඳවා විඳවා වියදම් කර කර ජීවත් කරගන්න කරවන්න. ඒකත් අර කර්ම ශක්තියන් නිසා තමයි ඒක කරන්නේ. නෑ. සුස්ක විදර්ශක කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුට අර්ථධර්ම නිරුක්ති පටි සම්විධා ඥාන සිව් පිළිසිම්බියාපත් ලත් ශක්තියක් ඇත්තෙම නෑ. ප්‍රකාශන ශක්තියක් බෑ. එක සුක්ක විදර් දැන් ඔය බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවත් එක්කලා අරහතුන් වහන්සේලා සෑහෙන පිරිසක් හිටියා. ලක්ෂ ගානක් හිටියා. කෙලවරක් නැති ගානක් හිටියා. නමුත් මහා ප්‍රඥන් වහන්සේලා හැටියට 14 නමක් විතරයි බුදුහාමුදුරුවෝ අනුදැනව දරලා තියෙන්නේ. සිව්පිලිසිම්බියාලත් මහා අරහතුන් වහන්සේලා හැටියට ඒ බුදුහාමුදුරුව ජීවමානව කාලය හිටියම 14 නමක් පමණයි. මහා කච්චායන, මහා කොට්ටියායන, මහා අනුරුද්ධ, මෙහෙම මුගලන් සැරියුත් මේ වගේ අය පිරිසක් විතරයි බුදුහාමුදුරුවම කොතැනකදී හෝ මහා ප්‍රඥන් වහන්සේලා කියලා මේ අනුදැන දේශනා කරලා තියෙනවා. අනික් කිසිම කෙනෙකුට අරහත් හැබැයි ඒ සියලු දෙනා අරහතුන් වහන්සේලා. සියලු දෙනා නිවන් දැක්ක. සියලු දෙනා බව උදුරා දැම්මයි. හැබැයි තව කෙනෙකුට ඒ බව උදුරා දමන ක්‍රමය අර සිව්පිලිසිම් බ්‍යාලත්පත් ශක්තියෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නොයෙකුත් වෙන වෙනේවට තව මේ බුදුහාමුදුරුව එහෙම ඔය පට්ටන් දුන්නේ නැහැ. මේ කොහෙද බෞද්ධ සාහිත්‍යය මේ පස්සේ දුන්නේ? බෞද්ධ සාහිත්‍යය ලියන කොටයි ඔය 80 මහා ශ්‍රාවකයෝ විග්‍රහ කළ බෙදලා පෙන්නුවේ. ඔව්, ඉතින් ඒවා පස්සේ කාලේක බෞද්ධ සාහිත්‍යයේ ඔය 80 මහා ශ්‍රාවකයෝ දැම්. ඔව්, ඉතින් ඒවා අද මිනිස්සු ආගමේ කරන වැඩ. ඔව්, ඒකත් යම් ආකාරයක ශක්තියක් එහෙම නැත්නම් අදිෂ්ඨානයක් ඇති කරගෙන යම් ආකාරයක නියති විවරණ ගත යුතුයි. ඇතුව නිකම් බෑ. දැන් අර පළවෙනි අපි හිතමුකෝ බුදු කෙනෙක්ගෙන් කියලා ඒ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා ඒ මොහොතේ එදා අරහත් තත්ත්වයට පත් වෙලා නිවන් දකින්න තිබුණා. නමුත් ඒක කළේ නැහැ. ඒක තවදුරටත් මේ සිව්පිලිසිම් ව්‍යාපත්ලත් අරහතුන් වහන්සේ කෙනෙක් වෙලා මේ බුද්ධ ශාසනය අභාවයට යන කාලෙක ඒක නගා සිටවන්නට ඒ ශක්තියක් එහෙම නැත්නම් ඒ වගේ එකක් අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ සඳහා යම් ආකාරයක අදිෂ්ඨානයක් ඇති කරගෙන කටයුතු කරන්න ඕනේ. ඔව්, බොහෝ අරහතුන් වහන්සේලා මේ කියන ධර්ම දේශනාවන් කළේ නැහැ. කොටස් 4කට අරහතුන් වහන්සේලා බෙදුවා. පළවෙනි කොටස සුස්ක විදර්ශකයි. ඒගොල්ලෝ අභිඥාලාභීත් නෙමේ, සිව්පිලිසිම්බියාලත් නෙමේ. ඒගොල්ලන්ගේ වැඩේ කරගත්ත එච්චරයි. ඒගොල්ලෝ බව උදුරා දාලා නිවන් දැකලා අර බුද්ධ සත්‍යයට පත් වෙලා අරහත් බුද්ධ වෙලා අවසන් කළා. ඊට වඩා එහාට ගන්න කරන්න දෙයක් නැහැ. ඊළඟට අභිඥාලාභී අරහතුන් වහන්සේලා ඉන්නවා. එයාට අර මගඵල ලබන්නට ඉස්සෙල්ලා අර රූපී අරූපී ධ්‍යාන ලැබුව නිසා අභිඥා තියෙනවා. ඒක නිසා මිනිසුන්ව යම් ආකාරයක මේ බුද්ධ ධර්මයට යොමු කරන්නට අභිඥාවන් උපයෝගී කරගත්තා. ඊට පස්සේ සිව්පිලිසිම්බියාලත් ලත් ශක්තියෙන් තියෙන අරහතුන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලෝ සමහරට අභිඥා නැහැ. හැබැයි සිව්පිලිසිම්බියා අර්ථ ධර්ම නිරුක්ති පටි සම්බිදා බුද්ධ ඥාන විග්‍රහ කළ ධර්මයේ අනුශාසනා ප්‍රාතිහාර්ය කළා. ඒ පුද්ගලයෝ ඒ අරහතුන් වහන්සේලා ලෝකයාට ධර්මයේ දේශනා කළා. ඊට පස්සේ අභිඥා සහ සිව්පිලිසිම්බියාලත් දෙකම ලත් අය බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා. සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහාකච්චායන හාමුදුරුවෝ වගේ අය ඒ අයට දෙපැත්තම තිබුණා. අභිඥා සහ සිව්පිලිසිම්බියාලත් දෙකම තිබුණා. ඒ ගැන බලාපොරොත්තුවක් වෙන්න එපා. අරහත් වෙන්න බලන්න. මඟ ඵල ලබන්න බලාපොරොත්තු වෙන. ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. කොහොමද? බලාපොරොත්තු වෙන්න ඕනේ මේ දුකෙන් සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න මිසක්. ඕ රාගය ద్వේෂය මෝහය උදුරා දමන්න මිසක් වෙන මොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඔය ඉතින් ඒක කියලා දෙන්න පුළුවන්කම තියෙනවනේ ඒ ධර්මතාවයෙන් කියලා දෙන්න පුළුවන් ඔය. මේ කාලේ ඉද්වාතිහාරේ පයන්නේ වැඩක් නැහැ. අද අහසෙන් යන්න ගුවන් යානා තියෙනවා. අද දුරෑ ඉන්න අය බලන්න ස්කයිප් තියෙනවා. දුරෑ යන කතා කරන්න ටෙලිෆෝන් තියෙනවා. නෑ ඒක වැඩක් නෑ. මේ විද්‍යාවත් සමග ඒකෙන් වැඩක් නෑ. ඒක නිකන් කිසි හරයක් නැති තුට්ටුවක් අතින් නැති වැඩක්. බුදුහාමුදුරුවෝ තහනම් කරපු දේ වැඩක් නෑනේ අද මොනාටද? ඔය ගුවන් යානා තියෙන යන්න ඔය ටෙලිෆෝන් තියෙන කතා කරන්න ඔය ස්කයිප් තියෙන බලන්න රූපවාහිනී තියෙන බලන්න. එයා මේ මැජික් විතරයි. ඔව් ඒක අනුශාසනා ප්‍රාතිහාර්ය. ප්‍රාතිහාර්ය තුනක් බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඉද්දි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය. බුදුහාමුදුරුව ශ්‍රාවකයන්ට අනුදැන වදාළේ අනුශාසනා ප්‍රාතිහාර්ය පමණයි. ඉද්දි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය තහනම් කළා. ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ මැජික් පෙන්වන එක වගේ එකක් තමයි. ඔය එක දාහක් කරලා පෙන්වන එක තව තියෙන්නේ ඔය හුඟ මැජික් පෙන්වන එක. ඒවා අවිඥාලාභීන්ට කරන්න පුළුවන් යම් යම් දේවල්. ඔය දැන් ඔය පොළෙන් උඩට ඇහිලා ඔය නවතිලා ඉන්නේ ඒ වගේ දේවල් ආදේශනා ප්‍රාතිහාර්ය. ඒක කළොත් යම් යම් අඩුපාඩු වැරදීම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කරන්න ඕනේ මොකද? මේ ආනපාන සති සමාධියේ පිහිටන්නට අවශ්‍ය දේ විතරයි තේරුම් ගත යුත්තේ, දැනගත යුත්තේ. ඔය සියලු දේ කටපාඩම් කරගත්තයි කියලා දැනගත්තයි කියලා නිවනට උපකාර වෙන්නේ නැහැ, වැඩක් නැහැ. මේ සියලු දේ ලියලා කියලා පෙන්වලා දීලා තියෙන්නේ මොකද්ද? එකම මාර්ගයක්, එකම දෙයක් කරගන්න. මොකද්ද එකම දේ? මේ ජීවත් වෙලා ඉන්න වර්තමාන මොහොත තුළ ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්නට අවශ්‍ය වන මාර්ගෝපදේශ උපදේශ උපකාරක ධර්ම කියලා පෙන්නලා පැහැදිලි කළා. ප්‍රායෝගිකව කියන්න පමණයි මේක අවශ්‍ය, වෙන මොකක්වත් අවශ්‍ය. අර තව කෙනෙකුට ඉදිරියට ධර්මය කියා දෙන්න, ධර්මය ප්‍රචාරය කරන්න අරවට මේවට නම් ඒ වගේ දේවල් උපකාර වේ. ඒක තමන්ගේ ඥානය අනුව තමන්ට තේරුම් ගන්න පුළුවන් වේ. හොඳයි, එහෙනම් මං හිතන්නේ අදට මේ ධර්ම සාකච්ඡාව දේශනාව අවසානයි. දැන් හෙට හවසට අපි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ භාවනාවට අදාළ ඒකායන මාර්ගය විග්‍රහ කළ විස්තර කළ දුන්නා. දැන් ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය වඩන්න අවශ්‍ය සියලු දේ දැනගත්තා, තේරුම් ගත්තා. ප්‍රායෝගිකව දැන් වඩන්න පුළුවන් ආනපාන සති සමාධිය. මේ කටයුතු කරන සෑම අවස්ථාවකම අපි ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව, ආහාරයේ මතඤ්ඤතාවෙන් යුතුව මේ අනුපස්සනා කරන්නේ කොහොමද කියලා කවුරුත් පැහැදිලිව තේරුම් ගත්තා දන්නවා. තීන සුචරිතයේ ඉන්ද්‍රිය සංවරය පවත්ව ගැනීම තමයි මේකේ අවශ්‍යතාවය. ආනපාන සති සමාධිය පිහිටීම අර වැරදි හිතක් අරමුණක් කාම විතක්කයක් විචාරයක් ව්‍යාපතියක් විහිංසා විතක්කයක් ආවොත් වහා මේක අයින් කළා නෙක්කම්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ප්‍රතිරිවීම තමා අවශ්‍ය වෙන්නේ. අර නිවනට උපකාර වෙන දේ ක්‍රියාත්මක කිරීමත් කරණීය ධර්ම කිරීමත් නිවනට බාධක වෙන අකරණීය ධර්ම ඉවත් කිරීමනුත් අර සචිත්ත පරියෝ දපණං කියන සොයචිත්තය පූර්ණ වශයෙන් දපණය කළ දමණය කළ පිරිසිදු කර ගැනීම. ඉතින් ඒ සඳහා දැන් මේ වන විට හොඳට කරුණු කාරණා දන්නවා. හෙට හවස කායගත සති සූත්‍රය දේශනා කරලා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාරත් කායගත සති සූත්‍රයේ තියෙන මාර්ගයේ පාරත් වෙනස් පාරවල් දෙකක්. ඒ පිළිබඳව කෙටි විග්‍රහයක් කරලා මේ භාවනාවට අදාළ බොහෝ කරුණු හෙට එනකොට විග්‍රහ කරලා දෙනවා. ඊට පස්සේ හෙට උදේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අනිද්ද උදේ සත්තට්ඨාන කුසල සූත්‍රය. ඊට පස්සේ අවසාන සිකුරාදා දවසේ අනත්ත ලක්කන සූත්‍රයත් අනුධම්ම සූත්‍ර හතරත් දේශනා කරලා අවසන් කරනවා. සිකුරාදා හවස්වරුවේ සමාලෝචනයක් කරලා ඊට පස්සේ සිකුරාදා හවස පහෙන් හයෙන් විතර පස්සේ මේ පින්වතුන්ගේත් අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් මිටි ඉස්සෙල්ල භාවනා වැඩසටහන් වලදී වගේම මේ අවස්ථාවෙත් කැමති කෙනෙකුට ඕන කෙනෙකුට විනාඩි පහක් හයක් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අඩුපාඩු චෝදනා යෝජනා ඒවා ඕන එකක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් හැම කෙනෙකුටම ලබා දෙනවා. ඒකටත් පින්වතුන් සහභාගී වෙයි කියලා අවසාන දවසේ අයිමිනි දවසේ අවසානයේ රාත්‍රී 9:10 වෙනකන් ඒක පවත්වන්න බලාපොරොත්තු වෙනවා සිකුරාදා. හොඳ එහෙනම් කවුරුත් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්නේ. එතාවතා චම්මි සම්බතම් පුඤ්ඤ සම්පදා මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මි සම්බතම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං භෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤක න මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තියෝ.